ලෝකේ ජීවත් වෙන ස්වභාවයක් තියෙනවා. මම ඉන්නවා ඉන්නවා එහෙම මේ කට්ටිය ඉන්නවා කියලා. ඔව්. එතකොට ඒ මට්ටමේ ඉඳන් අපේ අර හිතේ කලබල ගතිය අඩු කරගන්න ඕන, නීවරණ යටපත් කරන්න තියෙනවා. ඒක කරන්න අපි නෑ මම නෑ කියලා හිතාගෙන ඔබ කරන්න ගියාට එහෙම කරන්න බෑ. මේ ඉන්න தත්ත්වේ තේරුම් අරන් මේ தත්ත්වේ තමයි ඉන්නේ. ඒකේ ඉන්නකොට මොනවා හින්දාද අපේ හිත දුවන්නේ? ඒකට ඒව අඩු කරගන්නනේ මේ කරන්නේ. ඒක මේ කාගේවත් හිතේ තියෙන තරහ නෙමෙයිනේ අඩු කරන්නේ මේ. තමයි මගේ හිතේ තියෙන තරහනේ, ඒක පිළිගන්න ඕන. ඔව්. දැන් ඔතන මම කියලා කෙනෙක් නැත්තම් ඉතින් තරහ අඩු කරන්නේ මොකටද? නේද? ඒ මට්ටමට එනකන් අපි ඔක මං අර දෙන උපමාවක් තමයි අර දැන් ලිඳේ ලිඳක වැටිලා ඉන්නවනේ, වලක වැටිලා ඉන්නවනම් කවුරු හරි එයා හිතුවොත් නෑ නෑ මං මේ ගොඩ ඉන්නේ කියලා. එයාට ගොඩ එන්න බෑ. එයා ඉස්සෙල්ලා පිළිගන්න ඕනේ මං මේ ලිඳ ඇතුලේ තාම ඉන්නේ. වැටිලා ඉන්නේ. ඒ මට්ටමේ ඉඳන් එයා ටිකෙන් ටික උඩට එන්නෝ. හරි. අපි මේ දැන් රහතන් වහන්සේලාගේ මට්ටමෙන් හිතලා මේ භාවනා කරන්න ගියොත් මේක කරන්න බෑ. තමන් ඉන්න තත්ත්වේ ඉඳන් ඔක බුදුහාමුදුරුවෝ දීලා තියෙන මේක අනුක්‍රමයෙන් යන එකක් කියලා. අර උපමාවක් දීලා තිනවා මුහුදට එකපාරට ගැඹුරට පනින්න බෑ. ඉස්සෙල්ලා වේරෙයි, ඊට පස්සේ නොගැඹුර හැටියට කෙන්ටික ගැඹුරට යන්න ඕන දෙයක්. ඒතකොට මූලික මට්ටමේ මේ මම ඉන්නවා කියන දෘෂ්ටියේ ඉන්නකොට ඒ නිසා තියෙන කෙලස් ටික ඉස්සෙල්ලා අඩු කරගන්නවා. ඒක තමයි මේ නීවරණ ධර්ම කියන්නේ. ලෝභය, ද්වේෂය, කාමච්ඡන්දේ, ව්‍යාපාදේ කියලා ඔය කියන තරහ එහෙම. හරි. එතකොට ඒවා තියෙන කෙනා ඉස්සෙල්ලා ඒවා අඩු කරගන්න. ඒවත් නැතුව මම නෑ කී කියා හිටියට හරියන්නේ නෑ. හරි. මේක අර පිළිවෙලකට හිත දියුණු කරන ක්‍රමයක් තියෙනවා. එක එකක්. එතකොට මේ සමතේදී ආත්ම දෘෂ්ටිය තියෙනවා. කියන්නේ ධ්‍යාන වඩනකොට වුණත් ආත්ම දෘෂ්ටිය තියෙන සමතේ. විදර්ශනා විදි තමයි අපි ප්‍රඥාවෙන් බලන්නේ. දැන් ඇත්තටම ඉන්නවද මම කියලා කියන එක විමසන්නේ විදර්ශනා. දැන් ගොඩක් ඔය විදර්ශනා වඩන්න ගියාම තමයි මේකත් එක්ක පටලව ගන්න. ඒක එකක්. අනිත් එක තමයි දැන් තමන්ට භාවනාවක් කරනකොට ඒක හොඳයි. මේ විදිහට කළොත් හොඳට හිත එකඟ වෙනවා කියලා දැනෙනවා නම් ඒ විදිහට කරගෙන යන්න. මොකද ඕකෙන් සමාධිය ගන්න. සමාධිය උදව් වෙනවා ඒ තව එහාට හිත දියුණු කරගන්න. හරි. දැන් ඕවා මේ තර්ක කර කර හිටියට හරියන්නේ නැහැ. මම නැහැනේ. ඉතින් කොහොමද මට මෛත්‍රිය කරන්නේ? එහෙම නෙමෙයි. Taman ඉන්න තැන පිළි අරන් එතන ඉඳන් ඒ තියෙන කෙලෙස්සේ කඩා ගන්නවා. ඒකට යන්න ක්‍රමයක් තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්වලා දීලා
තියෙන්නේ. මගේ නෙවෙයි කියන එක තේරෙනවා ලෙඩ බලනකොට. මේ සම්මුත වෙන ලෙඩ. එහෙම අපි නවත්තන්න බෑ.
ශරීරේ පාලනයක් නැති බව පේනවා. අපට ඕන විදිහට තියාගන්න බෑ. අපි කැමති හින්දා නෙමෙයි නේද හැදෙන්නේ. නේද? එහෙම බලන්න පුළුවන්. වයසට යන එක නවත්තන්න බෑ. නේද? ඒ වගේ පාලනයක් නැති බව දකින්න පුළුවන් ඒක හැබැයි නුවණින් හිතනකොට. ඒ වුණාට හිතෙන්නේ ඉතින් මේ ලෙඩේ මටමනේ මේ ලෙඩේ හැදෙන්නේ කියලා. මේ ලෙඩ වෙන වෙලාවට ඒ ලෙඩෙත් මගේ කරගන්නවා. ශරීරය විතරක් නෙමෙයි. ලෙඩෙත් මගේ කරගන්නවා. මම මගේ ඇයි මගේ ශරීරයනේ ලෙඩ වෙලා තියෙන්නේ කියලා දාගන්නවනේ.
හැබැයි අපි පොඩි කාලේ ඉඳන්ම පුරුදු කරලා තියෙන්නේ කර්ම
කිව්වේ අර දැන් අපේ තියෙන කෙලෙස් කඩා ගන්න එක එක උපක්‍රම වුණා. හැබැයි ඒක ඇත්ත ඇති හැටිම නෙවෙයි. අපි දැන් ගොඩාක් තරහ ගියම් මොකක් හරි කරලා ඉස්සරහ තරහ ටිකක් අඩු කරගන්න ඕනේ. ඒ කරන වැඩේ ඇත්ත ඇති හැටිම නොවෙන්න පුළුවන්. හරි? එක එක ලෙවල්ස් වලට. එතකොට කර්මය කියන එක ඉතින් කර්මය හින්දා ලෙඩ හැදෙන්නත් පුළුවන් වෙන හේතු හින්දා ලෙඩ හැදෙන්නත් පුළුවන් ඒකත් ක මට්ටමකට හරි මේ ඉතින් අපිට හොදක් වෙන්නේ කර්මයෙන් ඔව්
ඉතින් ඒක ගැන
තමන්ට කන්නම් වෙන්නේ කර්මයෙන්ම තමයි ඒක කලින් කරපු දානය දීපු දානක හොඳ කර්මත් තියෙනවා නරක කර්මත්
තියෙනවා
ඉතින් මේ සසරේ හැම දෙයක් ලැබෙන්නේ එක විදිහකට බලුවා කර්ම ඒ කියන්නේ අප සසරේ ගෙනියන්නේ කර්ම නේද අnder දෙයකට කියවෙන්නේ පැත්තකින් ඉතින් අර ඒක කර්මයෙන් හින්දානේ ඉතින් ඕක මට කලබල වෙන්න ඕනේ නැහැ කියලා එහෙමත් ඒක තියෙනවා වාසියක්
තියෙනවා
ඔව් තමන් බාර ගන්න නැත්තම් ඒක ඉතින් ඒක අර යම් කිසි මට්ටමකට හිත දුක් වෙන ගතිය අඩු කර ගැනීම. ඒකට ඒ හිත ඊළඟට යොදා ගන්න ඕන තව නුවණින් දකින්න. ප්‍රඥාව වැඩෙන්න. ඒක තමයි විදර්ශනා පැත්තට අපි යොදා ගන්න වෙනවා. උපේක්ෂාව මොකක්ද කිව්වේ උපේක්ෂාව ගැන කොහෙන්ද උපේක්ෂාව කියන වචනය ආවේ මොනව ගැන කතා කරද්දී කියපු වෙලාව නෙමෙයි මං අහන්නේ මොකක් මොනව ගැන කතා කරද්දීද උපේක්ෂාව එන්නේ වේදනාව නේද අනිත් වේදනා ටික මොනවද සුඛ වේදනා සැප ගතිය දෙන ඒවා සුඛ වේදනා ඊළඟට දුක් ගතිය දෙන ඒවා දුක්ඛ වේදනා තව විදිහකට කැඩුවා ප්‍රධාන වශයෙන් වේදනා යාති තුනක් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්කම සුඛ වේදනා කියන්නේ සුඛත් නැති දුක්ත් නැති ඒවා දුක්ඛම සුඛ කියන ඕක අහනවා එක සූත්‍රයක ඔබලා අහලා තිනා දන්නේ අර චූල වේදල්ල සූත්‍රය කියලා කවුද ඉන්නේ ඒක කවුද කාගෙන්ද අහන්නේ ධම්මදින්න තේරණියගෙන් විශාක උපාසක ඉතකට දැන් ඒ දෙන්න ගිහි කාලේ එකට හිටපු අය දෙන්න ඊළඟට වෙන් වෙලා ගිහින් භාවනා කරන්න යනවා ඊට පස්සේ කාලයකට පස්සේ හම්බ වුණා නම් විශාක උපාසකට දැනගන්න ඕන මේ ධම්මදින්න තෙරණිය කොච්චර දියුණුයිද කියලා භාවනා කරලා. ඉතින් අහනවා ප්‍රශ්න ගොඩක්. මුල සක්කාය දිට්ඨියේ ඉඳන් ප්‍රශ්න අහගෙන යනවා. සෝවන් වෙලාද කියලා බලාගන්න. මොහොම කොච්චර මාර්ගඵල ලබලාද කියලා. ඒ වෙනකොට විශාක අනාගාමී. විශාක උපාසක. ධම්ම දෙන්නා තෙරණිය රහත්. ඒ වුණාට දන්නේ දෙන්නට දෙන්න. දැන් මේ ප්‍රශ්නෙට හෙන් තමයි ඒ හොයාගන්න ප්‍රශ්න අහනවා. එතකොට ඔන්න ඒක ගොඩාක් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අපි වේදනාවට අදාළ ටික අහමු. වේදනා ಜಾති කීයක් තියෙනවද කියලා. එතකොට 3යි කියලා. මොනවද කිව්වහම ඔය කියපේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. ඊළඟට සුඛ වේදනාව කියන්නේ මොකද්ද? දුක්ඛ වේදනාව කියන්නේ මොකද්ද? අදුක්ඛම සුඛ වේදනා කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න. එතකොට සුඛ වේදනාව කියන එක කියනවා යම්කිසි කායික වේදයිත කියලා. විඳින ගතියක් තියනවාද? සුවයක්. චේතසික විඳින සුවයක් තියනවාද? ඔන්න ඔකට කියනවා සුඛ වේදනා කියලා. ඒ දෙක තමයි අපි බෙදුවේ, කායික සුවය සුඛ, චේතසික සුවය සෝමනස්සය කියලා. එහෙමත් වර්ග කරන්න පුළුවන්. එහෙනම් ඒ දෙකම ඉන්නේ සුඛ වේදනා. හරි. නැ කායයට දැනෙන එක කෙලින්ම සුඛ කියලා කියනවා. හිතට දැනෙන ඒ සුඛයට කියනවා සෝමනස්සය කියලා. සැපගතිය, සතුටු වෙන ගතිය. හරි. ඒ වගේම දුක්ඛ වේදනාව කියන්නේ මොකද්ද කියලා අහුවහම කායික හෝ චේතසික වේදයිතයක් තියනා නම් අමිහිරි, කැමති නැති. ඒකට කියනවා දුක්ඛ වේදනාව කියලා. කායික චේතසික කියනකොට තේරුම් ගන්න දුකයි දෝමනස්සයයි කියන දේ. හිතට දැනෙන්නේ දෝමනස්සය. කායට දැනෙන්නේ දුක. ඒ විදිහට මේ දෙකක් වෙනවා. එතකොට ඔය දෙකම නොයදෙන ඒවා අදුක්කම සුඛ වේදනා. හරි. ඒකට තමයි උපේක්ෂාව කියලා දාගත්තේ නේ. ඔව්. එතකොට අපි කියන උපේක්ෂාව
වෙනස කිව්වොත් ඒකේ ද්වේෂයක් ඇති වෙනවා නේද? නෑ. දෝමනස්ස දුකට.
ඔව්.
කය දුකට, දෝමනස්ස හිතට එනකොට.
ඔව්. හිත කැමති නැත්නම් අපිට එන්නේ ගැටෙන ගතියෙන් දෝමනස්ස ද්වේෂය. ඒක හොඳයි. ඒවත් අහනවා ඊළඟට. සුඛ වේදනාවේ එකනේ අනුසය කියලා කියන්නේ මේකේ හැංගිලා තියෙන කෙලෙසේ මොකද්ද? අනුසය කියන්නේ නිකන් යටපත් නිදාගෙන ඉන්න කෙලෙස්. කෙලෙස් නිදාගෙන ඉන්න අපි දන්නේ තියෙනවා කියලා. ඒකට කියනවා අනුසය කියලා. හැංගිලා තියෙන. නැකනම් දැන් තමන් තුල තරහ ඇති වෙන්න ගතිය තියෙනවා. තරහ නැහැ. මේ වෙලාවේ තරහ නැහැ. එනකට තරහ යන ගතිය කොහේ හරි හැංගිලා
තියෙනවා.
අවස්ථාව ආවහම තමයි ඒ දෙක. ඒකට කියනවා අනුසය කියලා. හරි.
කියනවා ගෙවුවා. අස්කරන් කො.
ඒක අමාරුයි දෙ. ඒක තමයි ඒ රහත් වෙනකොට කරන්නේ ওই ටික. හැංගිලා තියෙන අනුසය. අනුසය කෙලස් ටිකක් කඩන්නවා. මාර්ගඵල ලබනවා කියන්නේ ඒක. ඒවත් හොයාගන්න දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ අනුසය කියන එක එතකොට සැප වේදන සුඛ වේදනාවේ අනුසය මොකද්ද කියලා අහනවා. සුඛක් හොඳට දැනෙනකොට මොන මොන කෙලෙස්ද මතුවෙන්නේ? ලෝභය. ඒ කියන්නේ රාගානුසය. රාගයේ පැත්තේ ඉන්නේ සුඛ වේදනා. ඊළඟට දුක්ඛ වේදනාවේ අනුසය මොකද්ද? ද්වේෂයකට කියන්නේ පටිඝානුසය කියලා. රාගානුසයයි පටිඝානුසයයි. ගැටෙන. ද්වේෂය ඇති කරන්නේ පටිඝේ. පටිඝානුසය හැංගිලා තියෙන අර ගැටෙන ගතිය. ඒක මතුවෙන්නේ තරහ විදිහට. අතට දුක් වේදනාව එන්නේ හැමතිස්සෙම නිකන් ගැටෙන ගතියක් කැමති නැහැනේ. තමයි ද්වේෂ. ගතිය දෝමනස්සය එහෙමත් එන්නේ ඒකේ. ගැටෙන ගතිය. ඊළඟට අදුක්කම සුඛ වේදනාවේ මොකක්ද අනුසය? මෝහයේ යෙදෙනවා, මෝහයේ යෙදෙන්න අවිද්‍යාව. අවිද්‍යාව අනුසය. ඇඟිලා තියෙන්නේ අර ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒක මතුවෙනවා මෝහයේ විදිහට. අනුසය තමයි අවිද්‍යා අනුසය. ඒක අහන්න කලින් තවත් ලස්සන ප්‍රශ්න ටිකක් අහනවා. දැන් සුඛ වේදනාව, දුක්ඛ වේදනාව තියෙන ඒවයි. සුඛ වේදනාව විදියන සැපය මොකද්ද? දුක මොකද්ද කියලා අහන්න. ඔව්. හිතා ගන්න පුළුවන්. සුඛ වේදනාවේ සැප මොකද්ද? දුක මොකද්ද? සුඛ
වේදනාවේ
වේදනාව වේදනාව තියෙනකොට සැපයි. නැති වෙනකොට දුකයි කියලා තේරුම් කරනවා. ඊළඟට දුක් වේදනාවේ තියෙන මේ දුක මොකද්ද? ඒකේ තියෙන සැපේ මොකද්ද කියලා අහන්න. ඒවා තේරුම් කරන්න පුළුවන් නේ. තියෙනකොට දුකයි, නැති වෙනකොට සැපයි. එතකොට දුක් වේදනාව කිව්වට ඒකෙත් තියෙනවා දුකයි සැපයි දෙකම. සුඛ වේදනාව කිව්වත් ඒකෙත් තියෙනවා දුකයි සැපයි දෙකම. ඊළඟකේ තමයි ටික අමාරු වෙවෙන්නේ. අදුක්කම සුඛ එකේ තියෙන සැප මොකද්ද, දුක මොකද්ද කියලා. ඒක ටිකක් ගැඹුරුයි. දැන් නරක කතාවක් නැහැ. අර දෙකටම වැටෙන්නේ නැති ඒවනේ අදුක්කම සුඛ කියන්නේ. ඒකේ තියෙන සැප මොකද්ද, ඒකේ තියෙන දුක මොකද්ද? කින්දද ඒසක තියෙන්නේ, මොකක් කින්දද දුකක්
තියෙන්නේ?
ඒක තමයි අදුක්කම සුව කියන්නේ. ඒකේ තියෙන සැපේ මොකද්ද, ඒකේ තියෙන දුක මොකද්ද කියලා අහන්නේ ප්‍රශ්නේ. දැන් සුඛේ අහුවනේ, ඒකේ තියෙන සැපේ මොකද්ද, දුක මොකද්ද? දුකෙත් අහුවා, ඒකේ තියෙන සැපේ මොකද්ද, දුක මොකද්ද? ඒ වගේ අහනවා අර අදුක්කව සුඛෙත්.
සැප නම් ඉතින්
අර දෙකම ඒක ටිකක් මම කිව්වේ සැප තියෙනකොට සැපයි, නැති වෙනකොට දුකයිනේ. ඔය කිව්වා දුක ගැන කියනකොට, දුක තියෙනකොට දුකයි, නැති වෙනකොට සැපයි. දැන් මේ වගේ අදුක්කම සුඛයේ මොකද්ද තියෙන සැපයි දුකයි කියලා.
සැපයි නෑ, දුකත් නෑ. දුකත්
සැපයි. ඒකේ තව අහනවා. ඒකේ මොකද්ද තියෙන සැපය?
අදුක්කම අසුඛ කියන්නේ දුකක් නෑ, සැපක් නෑ කියන එකනේ.
ඔව්. ඒ අපි එහෙම කියුවට ඒගොල්ලෝ ඊට වඩා හිතනවා ගැඹුරට. අනාගාමී වෙනකන් හිත දිනු කරපු කෙනෙක් නේද? එතකොට ඒකට උත්තරේ තමයි දැන් අදුක්කම සුඛ වේදනාවේ නොදන්නකමයි දන්නකමයි. මේක ඇත්ත ඇති හැටි දන්නකම සැප, නොදන්නකම දුක කියලා. ඒකයි මම කියේ ටිකක් ගැඹුරුයි කියේ. නෑ
නම් අමාරුයි. ඒ කියන්නේ අදුකම සුඛ කියලා එකක් වේදනාවක් තියනවා කියලා දැනගන්න අමාරුයි.
දැනගන්න අමාරුයි, ඒක හරි. ඕක තමයි අපේ තත්ත්වය. අපි දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. එකනේ සාමාන්‍ය ලෝකයා දන්නේ එහෙම දුකටත් වැටෙන්නේ නැති සැපටත් වැටෙන්නේ නැති ඒවත් ස්වභාවයක් තියෙනවා කියලා. මොකද දුකයි සැපෙයි පැනපැන ඉන්නේ. ඔයගලන්ට දුකක් දැනුණොත් ඒ වෙලාවට දැන් දුකක් කියමු බඩගිනි වුණා කියලා. දුකයි නේද බඩගිනි වුණා. ඒලාට මොකද්ද මතක්
වෙන්නේ?
මොනවා හරි කෑවොත් නම් සැපයි නේද? අන්න ඒක තමයි. දුක තියෙන වෙලාවට සැප මතක් කරලා සැපට පනිනවා. හරි? ඒ වගේ සැප නැති වෙනකොට දුක ගැන හිතනවා. ওই දෙකේ මාරු වෙමි තමයි සාමාන්‍ය ලෝකයා ඉන්නේ. සැපයි දුකයි දෙපැත්තේ. ඒකේ ඒ කියන්නේ සාමාන්‍ය කෙනා දන්නේ මේ දුකෙන් මිදීමක් තියෙනවා කියලා. දුකෙන් මිදීම සැප කියලා විතරයි එයාට පේන්නේ. දුක්ඛ නිරෝධයක් කියලා දෙයක් අඳුරන්නේ නැහැ. හරි? දුක නැත්තේ සැපේ විතරයි කියලා නේ පේන්නේ. මේ සැප නැත්තම් දුකයි. ඕකෙන් මිදීමක් තියෙනවා කියන එක ඒ සාමාන්‍ය ලෝකයට තේරෙන්නේ. ඒක ප්‍රඥාවටම තමයි තේින්නේ මේ බුදු කෙනෙක් තමයි ඒක පෙන්වලා දෙන්නේ. හරි? දැන් ඔන්න ඔය වේදනා જાති තුනක් තියෙනවනේ ඒ ටික පැහැදිලි නේ නේද? ඒත් ඒවයි හැංගිලා තියෙන ඒවත් දන්නවා. ඊළඟට සුඛේ තියෙන රාගානුසය, දුකේ තියෙන පටිඝානුසය, අදුක්ඛම සුඛේකේ තියෙන අවිද්‍යානුසය. සාමාන්‍ය කෙනා ඔය සැපේ දුකේ පැනපැන ඉන්නවා. ඕක තමයි තණ්හාව කියන්නේ. ඇලෙන ගතියයි ගැටෙන ගතියයිනේ තණ්හාව කියන්නේ. නේද? එතකොට තණ්හාවෙන් කරන්නේ ওই දෙකේ එහාට මෙහාට පන්නනවා. එක්ක සැප එක්ක දුක එක්ක සැප එක්ක දුක. ওই දෙකේ ගෙනියන්නේ තණ්හාව. දැන් ඊළඟට විසාක උපාසක අහනවා. දැන් ටිකෙන් ටික ගැඹුරට මේ යන්නේ ප්‍රශ්න. මේ තව වචනයක් කියදෙනවා. ඒක පටිභාගය කියලා පාලිය කියන්නේ. පටිභාග. ඉතින් මේකේ අනිත් භාගේ මොකද්ද වගේ. හරි. එතකොට අහනවා සුඛ වේදනාවේ පටිභාගය මොකද්ද? එතකොට කියනවා දුක්ඛ වේදනාව. හරි නේ, පැහැදිලි නේ. ඊළඟට අහනවා දුක්ඛ වේදනාවේ ප්‍රතිභාගය මොකක්ද? සුඛ වේදනාව. ඒකේ අනිත් කැලල අනිත් භාගේ මේ විදිහට. හරි? ඊළඟට අහනවා අදුක්ඛම සුඛේ ප්‍රතිභාගය මොකක්ද? අදුක්ඛම සුඛේ ප්‍රතිභාගය අවිද්‍යාව. තනින් තමයි ගැඹුරට. අදුක්කම සුඛ වේදනායි පටිභාගය අවිද්‍යාව. හරි? ඊළඟට මේත් නිකන් එන්නේ නැහැ. අවිද්‍යාවයි පටිභාගය මොකද්ද කියලා ඊළඟට. අවිද්‍යාවයි පටිභාගය විද්‍යාව. ඒකටම සම්බන්ධ තව එකක් තියෙනවා. අර තව පළුවක් වගේ. ඒක. අවිද්‍යාවේ ප්‍රතිභාගයේ විද්‍යාව කියන්නේ. ඊළඟට අහනවා විද්‍යාවේ ප්‍රතිභාගයේ මොකක්ද? මෙතෙන්දී ආයේ අවිද්‍යාව කියන්නේ නැහැ. විද්‍යාවේ ප්‍රතිභාගයේ විමුක්තිය කියනවා. මිදෙන එක. විමුක්තිය. විමුක්තියේ ප්‍රතිභාගයේ මොකක්ද අහනවා. ඒකට කියනවා නිවන. ඊළඟට අහනවා නිවනේ ප්‍රතිභාගය මොකක්ද? අන්න ඒකට කියන ඔය ප්‍රශ්නේ වැරදි. ඔක අඳුරගත්තේ නෑ නේ. ඔව්. එහෙම නිවනට ප්‍රතිභාගයක් දෙන්නේ නෑ. ඒ ප්‍රශ්නේ වැරදි. අන්න අහම උත්තර ටිකක් දෙනවා. දැන් ওই ටිකෙන් මොනවද නිකන් හිතෙන්නේ? සුඛ වේදනායි ප්‍රතිභාගයේ දුක් වේදනාව, දුක් වේදනායි ප්‍රතිභාගයේ සුඛ වේදනාව. හරි? එතකොට සාමාන්‍ය ලෝකයා ওই දෙකේ පැන පැන ඉන්නවද? දැන් නිවන කරා යන්න පුළුවන් මොන තැනින්ද? ක්ෂාතයකට අදුක්කම සුඛ වේදනාව තුලින් තමයි අවිද්‍යාව අඳුර ගන්න පුළුවන්, අවිද්‍යාවෙන් විද්‍යාව අඳුර ගන්න පුළුවන්, විද්‍යාවෙන් විමුක්තිය, විමුක්තියෙන් නිවන. තින්නම් එහෙම වේදනාවක් තියනවදවත් දන්නේ නැතුව කොහොමද?
දැන් ඒක දුක භාවනා කරනකොට නම් වේදනාව එනවද?
ඔව්. භාවනා කරන කෙනාට තමයි ඕක ටිකක් හරි අඳුර ගන්න පුළුවන්. මේ සැපයි දුකයි දෙකට අමතරව තවත් ගතියක් තියෙනවනේ. සමතෙනුත් පුළුවන් යම් කිසි මට්ටමකට. ඒ සමතේ විදර්ශනාවට උදව් වෙනවා කියන්නේ ඕක. දැන් හරියටම උපේක්ෂාව කියන එක දැනෙන්නේ චතුර්ථ ධානයේ කියන හතරවෙනි ධානය. ඒකට සමතේ උදව් වෙනවා යම් කිසි එක්මකට. නේද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා ඔය වේදනා ගැන හොඳට බලන්න පුළුවන්.
සාමාන්‍ය අය සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ තමයි නිඳින්නේ. හැබැයි අපිට අදුක්ඛම සුඛ
එනවා මේ දැනෙන්නේ. ඔව් ඒක දකින්න බෑ සාමාන්‍ය ලෝකයට.
භාවනා
කරන එක තමයි ඒක මතුවේ. සියෝ ඉස්සම ස්කාරි නුවණින් දකිනකොට ප්‍රඥාවෙනුත් පුළුවන්. ඒක කියන්නේ භාවනා කරන කෙනාට තමයි එහෙම දෙයක් තියෙන කියලා ඒ අත්‍තරම් මාර්ගයේ කොටසක් කියන්න පුළුවන් ඒක දකින්න. ඒ අර දෙකේමනේ මේ දෙක විතරයි තියෙන්නේ කියලා දුකක් ආපු ගමන් හිතන්නේ නෑ. අර සැප ආව නම් මේ දුක නෑ කියලා විතරයි. ඒක විතරයි විසඳුම විදිහට පේන්නේ. ඒකයි ඔය සාමාන්‍ය ලෝකයේ අර ඒවා දකිනකොට ඉන්න ඕන ටික ටික ඔය මාර්ගෙ. නිවන කරා යන මාර්ගෙ. ඒතට ඉස්සෙල්ලා සැප වේදනාවේ ඇලෙන්නේ නැති ගානට එනවනේ. ඒ වේදනාව ඇත්ත ඇති හැටි දකින්න. දුක් වේදනාවෙත් ගැටෙන්නේ නැති ගානකට එන්න පුළුවන්. මේක නුවණින් බලනකොට. හරි. දුකින්ද සැප වේදනාවක් පස්සේ එලවන්නේ නැහැ. හරිද? අර තණ්හාවෙන් කරන වැඩේ නවත්තන. ඊට පස්සේ ටික ටික ඇත්ත දකින්න හිත දියුණු කරන්න පුළුවන්.
ඉස්සෙල්ලා දුක්ඛම සුඛ වේදනාව ලැබුණා ඊට පස්සේ කනුවලින් බලනකොට ඇත්තටම උපේක්ෂාව.
ඔව්. එතකොට තමයි උපේක්ෂාවට එන්නේ ඇත්ත. ඒක
අපිට පුළුවන් දෙකෙන් භාවනා
කරන්න. ඔව්. ඒ උපේක්ෂා ගතිය සමතෙන් ගන්න පුළුවන්. නැහිත හිත සමාධි කරගෙන යනකොට යනකොට මුලින් ටිකක් අර ප්‍රීති සුඛ ඒවා තියෙනවා. ඊට පස්සේ ඒවයි තේනවා මේවයි උපේක්ෂා ගතියක් නේ තියෙන්නේ කියලා. මේක තමයි සමාධිය ටිකෙන් ටික ගැඹුරට යනකොට ඒ මට්ටමට එනකොට චතුර්ථ ධානයේ මට්ටමට ගිහිල්ලා.
උපේක්ෂා විතරයි නේ හතරවෙනි.
ඔව්.
අදිටකම සුඛ වේදනා බාහිරින් එක හොඳයි කියන
ඒකෙන් තමයි ඇත්තටම නිවන් මාර්ගයට දොර තියෙන්නේ. හරි. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා මම අහන්නම්. ඔය කලින් දවසක මම කියලා තියෙනවා. දැන් අපිට වේදනාවක් දැනුණාම ওই জাতি তুমি একাক নে এক সুখাই এক দুঃখাই না দুঃখম সুখাই নে দেন সুখ বেদনা এতকোট মনোবাদ তিনে অনুসয় রাগে রাগানুসয় রাগানুসয় করেন কর্ম কি চেতনা এবার কুশল দা অকুশল দা অকুশল রাগদোষমোহ অকুশল মূলনি দেবমূল হেদন হিথমে কম অকুশল এটা আপিট সুখ বেদনা দেন তপে হেদেন অকুশল মেদ দুঃখ বেদনাকে কদ পটিগে পটিগে আনে অকুশল ভূমি এটা পটিগে হদন হিত সেরম হিত ক্রিয়া কেন কথা করেন কাইম করেন পটিগে মূল্যলা কল অকুশল কর্ম নে শীতকায় বচনে মনোভাব না অকুশল সুখবেদনা বাগদনু না অকুশলয়া দুঃখবেদনা বাগদনু না অকুশলয়া অদুঃখম সুখবেদনা তপে দিয়ে অবিদ্যা এক মোহে মোহমূল কুশল তো অকুশল অকুশল মে মোহে তাই আপে সামান্য কেনা একে অবিদ্যানুসি মূলা দান্যতি বিলাবট আপনি মূলা বিলা গেম্বুরিং দিহাম দেন হিতান্ন অন্য দান আপনি মে 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 ভিত্তি মেহা পেতে তিয়ে মনোহর কিলা দান্নে এত এতি হেটি দান্নে এতটা আপনি এটা এমনটা হিতা গান্ন তেন এতি মে মে এই মুখাক্ষারি হিতা গান্নে এতটা মোহিং হিতা গান্নে মূলা এত এতি হেটি নয় না বলুন মমত্বয়াত কহমাত তিয়ে না মানে মম তমাই ইতেন হিতান্নে মোহে কিয়ানে মূলা অবিদ্যাব কিয়ানে এত এতি হেটি নদান্নকম এত এতি হেটি নদান্নকম অবিদ্যাব নিসা তমাই একেক মূলাবন্ন ওলট পত্তে আপি হেমোগেম অবিদ্যাব তিবুনাট দেন এহা পেতে দে এত এতি হেটি নদান্নওয়া কিয়ানে অবিদ্যাব এনাট আপি একেক কেনা হিতান্নে ওকে වෙන වෙන විදිහට එක එක විදිහට මුලා වෙන්න පුළුවන් මුලාවේ එක එක වර්ග තියෙනවා හරි මුලා වෙන විදිහ රැවටෙන විදිහ එක එක විදිහේ තියෙන්න පුළුවන් රැවටෙන්නේ මොකද 70 30ට නොදන්න කමයි නා විද්‍යාව නිසා එහෙම 70 30ට නොදන්න කම තමයි අවිද්‍යාව ඒ නිසානේ අපි එක එක විදිහට රැවටෙන්නේ এত দান রেভটেন রেভটেন বিধি বেনাস একেক বিলা বিধি রেভটেন বিধি হাত বেনাস মূলা হ্যাঁ মোহে একেক মট্টম তিয়ন এটা দেন মেরেন পোডকট কালিং আপে মকরি আয়তনে এক বেড করেন অন্তিম এতটা এতন পশপচ্ছয়া বেদনাক এতি মুখরি অন্তিম আয়তনে কি বেডগর অন্তিম বেদনা জাতি কি তিনি তুনা সুখ দুঃখ দুঃখম সুখ মন বেদনা দেন হেদিনে মনে হয় কুশল সিদ্ধ অকুশল সিদ্ধ দেন দিব্য লোকে আইতে সুগতি আইতে দুগতি භයානක තමයි. හිතන් හිටියට හරියන්නේ නැහැ ඊළඟ සැරේ හොඳ තැනක යනවා කියලා. අයියෝ
මේක
දැන් තේරෙනවද අර බුදුහාමුදුරුවෝ අර නිය පිටට වැලි ටිකක් අරන් පස් ටිකක් අරන් පෙන්වපු උපමාව. සුගතියක ඉඳලා ආයි සුගතියේ උපදින්නේ මෙන්න මෙච්චර ප්‍රමාණයක්. දුගතිගාමී වෙන අය මේ මහ පොළොවේම තියෙන පස්කට ප්‍රමාණය. දැන් පේනව නේද එහෙම වෙන්න පුළුවන් කියලා. බොහොම සුළු පිරිසකට තමයි සුගතිගාමි ආය සුගතිගාමි වෙන්න පුළුවන්. ගැන කුසල් සිතක් අරමුණු කරගන්න පුළුවන්. ඒක හිතන්න තමයි මම ඔය ටික කිව්වේ. දැන් දැන් ඔන්න විශාක අහනවා තව ලස්සන ප්‍රශ්න තුනක්. දැන් සුඛ වේදනාවේ අනුසය රාගානුසය දුක්ඛ වේදනාවේ අනුසය පටිඝානුසය දුක්ඛම සුඛේ අවිජ්ජානුසය කියනවනේ. ඊළඟට අහන හැම සුඛ වේදනාවෙම රාගානුසය තියනවාද? හැම දුක්ඛ වේදනාවෙම පටිඝානුසය තියනවාද? හැම අදුක්ඛම සුඛ වේදනාවෙම අවිජ්ජානුසය යෙදෙනවාද කියලා. එතකොට කියනවා නෑ. දැන් ඒ ඊළඟට අහන මොන වෙයිද නේ? ඒක විස්තර කර. එතකොට සුඛ වේදනාවේ රාගානුසය නොයදෙන වෙලාවක් තමයි ඔය ධාන. මොකද රාගයෙන් වෙන්වමයි. විවිච්ඡ කාමයෙන් කියලා කියනවා. කාමයෙන් වෙන්වමයි ධාන සිතට යන්නේ. එතකොට ධානයේදී තියෙන සුඛය සුඛ වේදනාව. හැබැයි ඒකේ රාගානුසය නැහැ. රාගයේ ප්‍රහාණය කිරීම ඒ කියන්නේ යටපත් කිරීම තුලින්මයි ප්‍රථම ධානයට යන්නේ. හරි.
මේ
තමන් හොයාගන්නකෝ ඔය තියෙන possibilities ටික මේ කියන්නේ. ධානයකට යන්න පුළුවන් නම් සුගතයි. ඒ කෙලින්ම කියලා තියෙනවා. ඒකට ධානයට අනුරූප බ්‍රහ්ම ලෝකෙ රූපදීන්නේ.
ඒ කියන්නේ මරණ අවස්ථාවේදී අනිකේ.
මරණ අවස්ථාවේදී ඔව්. ඒකට ධාන ප්‍රගුණ කරපු කෙනාට ඒක වෙනවා. සාමාන්‍ය ජීවිතයේ ධාන වඩන කෙනාට මරණ කොටත් ඒ ධාන මට්ටමට හිත වැඩෙනවා. ඒ අපිරිදු කරපු එක. ඒක එක ධර්මතාවය.
දැන් සර් එතකොට භාවනා කරනවා වගේ මේ හිත නියම ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. හිත ඒක
ඒ ධ්‍යාන සමාධි ධ්‍යාන වැඩනවා කියන්නේ ඒ වගේ වැඩක්. හිතේ කන්ට්‍රෝල් එක ගන්න.
ඒක ගැන සිහිබුද්ධියෙන් භාවනා කරනවා වගේ හිතගෙන ඒක
නෑ ඒක තමන් පුරුදු කරනකොට ඉබේම ද මැරෙන මොහොතේදී වෙන්නේ මොකද්ද මේ ටික ටික අපේ මේ ආයතන වැඩ කරන්නේ නැති වෙන එක නෑ වැඩ කරන්නේ කන වැඩ කරන්නේ නාසය දිව කය ඔය පහ වැඩ කරන්නේ නැති එකනේ වෙන්නේ මේ ද කන වැඩ කලේ නැත්නම් අපිට ওই සද්ද තියෙනවද? අර එළිය අය කෑ ගහනවා
නේ. ඒ වෙලෙට ඒක ඕනේ නැහැ
කන. නෑ නෑ ඒ වෙලෙ නෙමෙයි මේ කියන එක අහගන්න ඕක. දැන් අපේ කන වැඩ කලේ නැත්නම් අපිට ওই සද්ද ඇහෙයිද?
නෑ.
එතකොට කාටවත් බණීද මේ සද්ද කරනවා මේ භාවනා කරන්න බෑ කියලා?
නෑ.
නෑ. නේද? සද්ද නැති තැනක හිටියොත් භාවනා කරන්න ලේසිද නැද්ද?
ලේසි.
ලේසි නේ. ඇත්තකට ඔන්න කන වැඩ කරන්නේ. නාසය වැඩ කරන්නේ. අරවා මේවා ගඳ සුවඳ ඉන්නේ. දිව වැඩ කරන්නේ. ඇහත් වැඩ කරන්නේ. අනුත් දෙන්නේ නැහැ. දැන් සමාධියට යන්න ලේසිද නැද්ද? ලේසි. හැබැයි සමාධිය පුරුදු කරපු කෙනාට තමයි ඒක ලේසි. සමාධිය නොකර සමාධිය නොකරපු කෙනාට වණති වුණා කියලා සමාධි වෙන්නේ නැහැ. නේද? අපි යම් කිසි සමාධිය පුරුදු කරලා තිබුණා නම් සද්ද නැති තැනකට ගිය ගමන් අර සමාධි ගතිය එනවා. හරි? ඒකට හිතා ගන්න පුළුවන් නේද? දැන් මැරෙන මොහොතදී මේවා එක එක අක්‍රිය වෙනකොට හිත ගොඩක් සංසුන් අර පුරුදු කරපු මට්ටමට ටක් ගාලා වැඩෙනවා. ආනාපාන සතිය වගේ එකක තියාගෙන ස්පියාගෙන ඉන්නකොට ඉන්න පුළුවන් වෙනවනේ. ඒ සමාධිය ගන්න පුළුවන්. මේ සමාධිය ප්‍රබල වෙනවා කියන්නේ දැන් මුලින් සමාධියේදී තින් වේදනාව තියෙනකොට පොඩ්ඩක් හෙල්ලෙන්න වෙනවා. නැත්තම් කහන්න දැන් නම් කහන්න හදනවා. දැන් ප්‍රගුණ වෙනකොට එහෙම යන්නේ නැහැ. ඊට පස්සේ හොඳට ධානයකට එනකොට මේ පොඩ්ඩක්වත් හෙල්ලෙන්න ඕනේ
නැහැ.
ඒ කියන්නේ ධානයට ඇවිල්ලා නැහැ. සමාධිය ප්‍රගුණ වෙලා නැහැ. සමහර ඕන මේ භාවනාවකින් හිත එකඟ කරගත්තොත් පුළුවන්. ඒවයි දෙකින් සාමාන්‍ය හොඳටම හිත එකඟ වෙන ඒවා තමයි ඔය ආනාපාන සතිය නැත්නම්
විදර්ශනා
කරනකොට මුතුම ධ්‍යානෙට එනවනේ දැන් එන්න
පුළුවන්කම
අපි කරපු අර අසුභ සංඥාව වඩද්දි හිත එකඟ වෙලා එහෙම එන්න පුළුවන්. එක එක කමඨහන් වාර සමසතලිස් කමඨහන් කියලා තියෙනවා ඒවා. මේ 40 ඕන එකකින් සාමාන්‍ය සමාධියක් ගන්න පුළුවන්. එතකොට ගැඹුරට යන්න පුළුවන් සමහර ඒවා තියෙනවා දැන්. ඒවා ඉතින් සඳහන් වෙනවා දැන් මෛත්‍රියෙන් සාමාන්‍යයෙන් දෙවෙනි ධානයේ තුන්වෙනි ධානයේ වලට විතරයි යන්න පුළුවන්. එතනින් එහාට යන්න බෑ කියලා කියනවා. ආනාපාන සතියෙන් පුළුවන් අටටම යන්න. ඊළඟට අර කසින භාවනා කියලා තියෙන එක පාට එලි ඒ වගේ බලාගෙන කරන භාවනාවලින් හරි එතන ફોකස් එක වැඩි එක පොයින්ට් එකකටමනේ තියෙන්නේ. අපි මෛත්‍රිය වඩනකොට හිත දුවනවනේ නේද? දැන් ඔය එක එක කැටගරිස් දාගෙන එහෙම නෙමෙයි මේක හිත එක තැනකම තියෙන එකෙන් ධානවලට යන්න හැකියාව වැඩි. බුද්ධානුස්සතිය වුණත් ධානවලට යන්න අමාරුයි. ඒතර වචනනේ හිතන එහෙමනේ එක තැනකට දැන් හුස්ම යදාගෙන හරි එක තැනක හිත තියාගෙන ඉන්න එකෙන් තමයි ධානවලට යන්න පහසු. අරවයින් හිත සංසුන් කරගත්තත් මේකකට ඊළඟට චේන්ජ් වුණාම ඒකෙන් යන්න පුළුවන් ධානවලට. අපි දුදුගුණ හරි අසුබේ හරි වඩලා ඊළඟට හිත ටිකක් සංසුන් වෙනකොට මේ හරිය බලාගෙන ඉන්නකොට එක තැන ඒකෙන් පුළුවන් ධානවලට.
ගිහි
මැලයක් දිහා බලාගෙන හරි දැල්ල වැටෙනවා බලාගෙන ඉන්නකොට අර නිකන් හුඟක් වෙලා ඒක දිහා බලාගෙන ඉන්නකොට සම්පූර්ණ තේරෙන්නේ නැහැ. ඒ හිත දුවන්නේ නැති එක තමයි සමාධිය. වෙන එනේවා මතක් වෙවි ඔවපස්සේ
දුවනවනම්
සමාධිය නැහැ. සමාධිය අඩු. ඒ සද්ද ඇහුණට හිත කැඩෙන්නේ. අර අරමුණේම තියෙනවා.
එතකොට සර් ඉංග්‍රීසියෙන් mesmerized කියන එක
ඒක නම් මන් දන්නේ නැහැ.
Mesmerized means you're like
ඒක ආසාවෙන් වගේ.
Yeah. No, anything. Trance එකකට ගියා. Why sometimes when you're frightened also you're mesmerized from adrenaline. But
ගෙන වෙන මෝහනේ නෙමෙයි. මෝහනේ ටිකක් ඔකට කිට්ටු ගතියක් තියෙනවා. එතකොට තව එක්කෙනෙක් නේ තමන්ව කන්ට්‍රෝල්
කරන්නේ.
තව එකක් තියෙනවා අර self hypnotism කියලා තව එකක් තියෙනවා. තමන්ම මේවා කරගන්න එක. ඒවා හිත රවට්ට ගැනීම විතරයි ඒවා. දැන් මෙතන තියෙන්නේ මේ වෙලාවේ තියෙන දේවල් බලාගෙන එහෙමයි යන එක.
ඒ අපි ආනාපාන සතිය වැඩන
නම් ඒකෙන් වඩන්න පුළුවන්. ඒ වැඩේ තියෙන්නේ දැන් ඒවා ටිකක් අමාරුයි ලේසි වගේ පෙනුනට. ඒක හේතුව තමයි දැන් අපි ඇස් අරගෙනනේ බලා
ඉන්නේ.
දැන් ආයතනයක් ඇරිලා තියෙනකොට කොච්චර අමාරුද මේව වහන්නේ මේ හදන්නේ. වහන්න කියන අරමුණු ඒ වයින් එන අරමුණු වලට හිත නොයා ඉන්නනේ හදන්නේ. ඒ පස්සිනෙත් කරන්නේ එළියේ තියෙන එක බලා හිටියට ඊළඟට S2 වහගෙන අරක හිතේ හදාගෙන ඒක දිහා බලා ඉන්නවා. ඒකට එන නිමිත්ත හදා ගන්නවා. කහපාට දිහා බලා හිටියම SPR ගත්තාම කහපාටට ඒක පේනවා. ඊළඟට ඒ පේන එක දිහා තමයි බලා ඉන්නේ S5. ඔව් ඒක. ඔව් ඒක භාවනාවේ හැටියට වෙනස් මොකක් හරි දෙයකට හිතට පේන නිමිත්තක්. එතකොට හිත ඒ දිහා බලා ඉන්නවා විතරයි. එතකොට හරි ලේසි. එහෙම බලා ඉන්න තැනක් තියෙනකොට එතන බලා ඉන්න විතරනේ කරන්න තියෙන්නේ. එතකොට හිත දුවන්නේ. ඒකෙන් යන එක තමයි ඥානවලට ලේසි. මම හරි ඉක්මනට හිත එකඟ වෙනවා. මනෝ මන වැහෙන්නේ මනෙන් තමයි ඊළඟ තැනට යන්නේ. කයේ තියෙන ආයතන පහ තමයි වැඩ කරන්නේ තියෙන්නේ ශරීරෙනි.
මේ මන ආයතනේ අමාරු එක.
ඒක තමයි ඔය සමතෙන් බෑ නැවත උපදින්න නැතුව ඉන්න. ඒකට විදර්ශනා ඕන කියන්නේ ඒක. ප්‍රඥාවෙන් තමයි ආයෙ හිතක් හදන එක නවත්තන්න පුළුවන් ප්‍රඥාව තුළ. අකමැති හිත හැදෙන්නේ ඇයි කියන හේතු ටික හොඳට දැකලා ඒ හේතු හදන්න නැතුව ඉන්නවා. කල්පනා කළොත් හරි. ඒ කල්පනා කරන්න හැකියාව දැන් පුළුවන් නම් තමයි ඒ වෙලාවට පුළුවන් වෙන්නේ. අපි හිතන් හිටියට මැරෙන මොහොතේ විදිහට හිතනවා කියලා එහෙම බෑ. දැන් පුරුදු කරලා බැලුවොත් ඊළඟ හිත හදන්න නැතුව ඉන්න. ඔව් තව තියෙනවා ඔය එකක් විතරයි එතනින් නැවතුණානේ ඈ ඔව් අන්න හරි දැන් ඉස්සෙල්ලා ඒ සූත්‍රෙන් ගන්න ටික ගන්නකොට ඔය සැප විතරයි තාම ගියේ. සැපේ හැම සැපේ හැම සුඛ වේදනාවේම රාගානුසය යෙදෙනවද? ඒකට කියනවා නෑ. ඒකට උදාහරණේ තමයි අර ධානය වගේ ඉදි රාගානුසය නැහැ. හ්ම්. මසුඛ වේදනාවේ එක විදියක්. අකුසල පැත්තට නොයන්නේ. ඊළඟට දුක් වේදනාවේ පටිඝානුසය නැති දුක් වේදනාවකුත් තියෙනවා. ඒ මොනවද? පටිඝේ නැති ඒක ටිකක් කරයි. දැන් හොඳට භාවනා කරන කෙනෙක්, දර්ශනා වඩන කෙනෙක්, අපිට මාර්ගඵල ලැබපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාටත් හිතෙනවා සමහර වෙලාවට මේ කවදද රහත් වෙන්නේ? මම රහත් වුණා නම් මට තව කල්ලි යනවනේ. නිකන් අර දුක් වේදනාවක් එතන තියෙනනේ, දෝමනස්සගතිය. චරක් කරලා තාම නෑ අර රහතන් වහන්සේ කෙනෙක් වගේ ඉන්න. ඒ වගේ ඉනවනේ. අර ඒකට යන්න කැමැත්ත මතක් කරගෙන එන දෝමනස්ස ගතිය. එතන තියෙන්නේ අර පටිගේ නෙවෙයි. ඒ පටිගානුසේ නෙමෙයි එතන කියන්නේ. එතන කියන්නේ නෙක්ඛම්මයත් එක්ක යෙදෙන දෝමනස්සය. ඒ කියන්නේ අපහැරීමත් එක්ක යෙදෙන දෝමනස්සයක් එතන. නිවනට නිවන අරමුණු කරගෙන එන ගතිය. අන්න ඒ දුක් වේදනාව දෝමනස්සයේදී පටිඝානුසය යෙදෙන්නේ නැහැ.
ඒකට
මාර්ගයේ ඉන්න අයට සාමාන්‍යයෙන් ඒක වෙනවා. ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක්නේ මාර්ගයේ ඉන්නේ. නේද? ධර්මයක් අහලා තේරුම් ගත්ත අයට අන්න අනිත් විදිය. පටිඝානසය නැති දුක් වේදනා.
ඒ කියන්නේ
සෝවන් උනත් හරි නෝනත් ඔය தත්තට එන්න ඉඩ තියෙනවා. එහෙම බලෙන් හිත හිත ඉඳලා හරියන්නේ
නැහැ
මේ. උත්සාහය තුලින් අත්හැරීම තුලින් එහෙම දැනට මේ විස්තර ටික දැනගන්නකො මෙහෙම දෙකුත් තියෙනවා. ඒක කරන්න යන්නේ මොකද්ද කියන එක පස්සේ තෝරගන්න. එතකොට සුඛ වේදනාවේ සාමාන්‍යයෙන් රාගානුසය දෙනවා. සාමාන්‍ය කෙනාගේ වෙයි නොය දෙන වෙලාවක් තියෙනවා. ධ්‍යාන සමාධි වෙන්න පුළුවන්. ඊළඟට පටිගේ දුක් වේදනාවේ කටගානුසය නැති දුක් වේදනාවක් තියෙනවා. ඊළඟට අදුක්කම සුඛ එකේ අවිජ්ජානුසය නොය දෙන ඒවත් තියෙනවා. ඒක තමයි අර උපේක්ෂා ගතිය. ඒකට උපේක්ෂාව එන්නේ චතුර්ථ ධානය. හතරවෙනි ධානය දක්වා දියුම් කරපු කෙනාට එන්නේ උපේක්ෂා. ඒතකොට අවිද්‍යානුසය නෙමෙයි එතනදී. හරි. එකනේ. සුඛත් නෙමෙයි දුක්ත් නෙමෙයි. ඒ ගතිය අත්දකින්න පුළුවන් අවස්ථාවක් තමයි චතුර්ථ ධානය කියන්නේ. එහෙම අවස්ථා
තියෙනවා.
එහෙම අය කොහොමත් සපාගත වෙන්නේ නැහැ කියනවා. හා ඥානයට ආවද නැද්ද කියන එක බලාගන්න එක ලේසි නෑ. ඒ වගේ ඔව්. එතකොට අන්න උපේක්ෂා වේදනා වෙන්න පුළුවන්. ඒක බලන වෙලාවේ. ඒකට නුවණ යෙදෙන වෙලාවේ උපේක්ෂාවනේ. සංඛාරවලට ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ උපේක්ෂාවට. ඒ විදර්ශනාවෙන් වෙන්න පුළුවන් මේකට. දැන් ඔය විදර්ශනාව නැතුව සාමාන්‍ය සමතෙන් පුළුවන් අකුසල් මුල් වලින් මිදෙන්න. එහෙම හැකියාවක් තියෙනවා. එහෙම නොවුනා නම් ඉතින් කවුරුත් දිව්‍ය ලෝක යන එකක් නැහැ. ඔක්කොම හැම වේදනාවටම අකුසල් වුණොත් එහෙම බැරි වෙලාවත් උඩට එන්න බැරි වෙනවනේ. එහෙම නැහැ. එන්න පුළුවන් පොඩි කොටසක් ඉන්නවා. ඒක තමයි අර නියපොත්තට ගත්තු පස් ටික වගේ කියන්නේ. වැඩි හරියක් මහ පොළවේ පස්කට. වැඩි හරියක් දුගතිගා. බොහොම සුළු පිටසක් තමයි සුගතිගා නිය. ඉතන තරම් ලේසි නැහැ. ඊටත් වඩා අමාරුයි. අර උපමාවමයි දෙන්නේ. දුගතියක ඉඳලා සුගතියට එන්නත් අර ඒ උපමාවම ගන්නවා. නියපොත්තට පස් ටිකක් කරන්න. එකයි මහ පොළොවේ පසුයි. කම්පයා කරන්නේ. ඒ තරම් අමාරුයි. ඔව් ඒක ඇත්ත කියන්නේ එහෙම ධර්මයේ සඳහන් වෙනවා. ඒක ඒගොල්ලන්ට කියන්නේ චුල්ල සෝතාපට්ටි කියලා. ඒක තමයි හොයන්න ඕනේ. ඒතර ඒ කෙනෙකුට ශ්‍රද්ධාව හොඳටම આવොත් ඒ පැත්තෙන් එයාගේ හිත පැහැදෙනවාද බුදු විදන. අනිත් එක තමයි ධර්මයේ විමසන කොටත් පැහැදෙනවා. මේ ධර්මයේ ඇත්තනේ බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන දේ ඇත්තනේ කියලා ඒ ධම්මානුසාරයි. ඒගොල්ලෝ අපාගත වෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ සෝවන් වෙනවා කියලා කියන්නේ මැරෙන මොහොතේදී. හරි. සෝවන් වෙන්න කලින් මැරෙන්නේ නැහැ කියලා වගේ. ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී වුණ කෙනා එකයි චුල්ල සෝතාපන්න. සෝතාපන්න වෙන්න කිට්ටුයි. ධර්මය තේරුම් ගැනීමමනේ සෝවාන් වීම කියන්නේ. සක්කාය දිට්ඨිය නැතිවීම කියන්නේ මේක හරියට තේරුම් ගන්න. ඒක දර්ශනයක්. කියන්නේ
තේරුම් ගන්න එකයි අවබෝධය වෙනස්.
තේරුම් ගන්නවා කියන්නේ මතක තියා ගන්නවා නෙවෙයි. මේක තමන්ගේ දැක්මක් වෙනවා. තමන්ගේ දැක්මක් වෙනවා. කවුරුවත් කියපු හින්දා නෙවෙයි. මම එහෙම මේ පොතේ කියලා තියෙනවා ඒ හින්දා මෙහෙමයි කියනවා නෙවෙයි. අරය මෙහෙම කිව්වා ඒ හින්දා මෙහෙමයි කියනවා නෙවෙයි. ඒක තමන්ට ප්‍රත්‍යක්ෂයි. ඒ
කියන්නේ අවබෝධ වෙනවා කියන එක නිකන් සම්පූර්ණ එළියක් වගේ තේරෙයි දැනෙයි.
නෑ ඒ එළි එළි කතා නෙමෙයි. ඉතින් මේ මේක මෙහෙමයි. මේක ආයේ සැකයක් නෑ. කියන ඒවා කියන්නේ දැන් සක්කාය දිට්ඨිය කියන එක මතකද? මම කියන හැඟීම එන හැටි මම මගේ ආත්මය කියලා එනවනේ. ඒක තමයි ඒක දැන් ඒක සැකයක් නැතුව ඒ විදිහට එනවනම්. එතකොට ඒක එක ඉන්ඩිකේෂන් එකක්. ඒ හින්දා තමයි මේක කරන්න පුළුවන් කියන්නේ. ධර්මයේ තේරුම් ගන්න එක සක්කාය දිට්ඨිය නැති කිරීම කරන්න පුළුවන් දෙයක්. එතකොට Tamanට සැකයක් නැහැ. ඒ කියන්නේ නුවණින් බලනකොට පේනවා මේ මෙහෙම හිතුණට මේකේ ඇත්ත தත්ත්වය මේක. කියලා බලන්න පුළුවන්කම තියෙනවා. මම කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා හිතුණට මේකේ ඇත්ත தත්ත්වය මෙහෙමනේ කියලා නුවණින් බලන්න පුළුවන් හැකියාව එනවා. එතකොට අර 20 ආකාර සක්කාය දිට්ඨියක් කියන්නේ දැන් රූපය. ශරීරය මම කියලා හිතන්න පුළුවන්. මගේ කියලා හිතන්න පුළුවන්. මේ ශරීරේ මම ඉන්නවා කියලා හිතන්න පුළුවන්. නේද? එක හතර ආකාරයක් තියෙනවා රූපය අල්ලගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන. ශරීරයමයි මම. එකක්. හරි? නැත්තම් ශරීරය තුල ඔය කොහේ හරි ඉන්නවා මම. අන්නේ කොහෙද ඉන්නේ කියලා හොයන්න යන. ඊළඟට මේ මාව තමයි මේ රූපවන්ත. හරි? මම රූපවන්තයි. ඒක ටිකක් තේරුම් ගන්න පුළුවන්. දැන් අර දැන් දෙවි කෙනෙක් අපිට පේන්නේ නැහනේ. දෙවි කෙනෙක් රූපවන්ත වුණාම අන්න අර දෙවියෝ තමයි මේ රූපය. රූපවන්ත. හරි? මම රූපවන්තයි. ඒකත් සක්කාය විදිහට. මාතුල රූපේ තියෙනවා. මාතුල තමයි මේ රූපේ තියෙන්නේ. මම ලොකුවට ඉන්නවා. රූපේ තියෙන්නේ මාතුල. ඒ විදිහට හිතන්න පුළුවන්. ඔය හතරෙන් කොයි ආකාරයට හිතුණත් සක්කාය දිට්ඨිය. ඒවා කැඩෙන්නේ. ඒ විදිහටම වේදනාව ගැන සංඥාව ගැන සංකාර ගැන විඥාන ගැන හතර හතර බලන්න තියෙනවා. හරි. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. එතකොට එහෙම එන්නේ නැති තත්ත්වේ තමයි ඔය සෝවාන් තත්ත්වේ කියන්නේ. ඒක අඳුරගන්න තව විදිහක් තමයි එහෙම වුණාට පස්සේ ප්‍රශ්න එන්නේ නැහැ. අතීතේ මං කොහොම හිටියද? කවුරු වෙලා හිටියද? මොන වගේ හිටියද? ඔය එතනම නැත්නම් අතීතේ මම ගැන මොකටද හිටියද? ඊළඟට අනාගතේ මම කවුරු වෙලා උපදීද කොහොම වෙයිද ඔය අනාගතය ගැන එන ප්‍රශ්න. ඊළඟට වර්තමානයේ ගැනත් මම කියලා එන ප්‍රශ්න ටික. ඒවා යෙදෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය නැති වුණා. සක්කාය දිට්ඨියෙන් මං ගැන ප්‍රශ්න ටිකයි නේද? ඕන. සල්ලේක සූත්‍රය තමයි නම නම් මතක නැහැ. එහෙම එන අතීතේ මෙහෙම එනවා අනාගතේ ගැන මේ ප්‍රශ්න එනවා වර්තමානයේ මේ ප්‍රශ්න සල්ලේක සූත්‍රේ නේ මේ විදිහට ඒ ඔය වගේ චෙක් කරන්න පුළුවන් සක්කාය දිට්ඨිය නැතිලාද කියලා තිබුණත් පොඩ්ඩක් තිබුණත් ඒක එතකොට කඩන්න මොනවද කරන්න ඕන කියන එක තමන්ට උත්සාහ කරන්න පුළුවන් ඒකත් එක ලක්ෂණයක්. ඒ අපි එහෙම හිතන්න නෑ ඕක අර ක්‍රමයෙන් ඉන්නේ ඔතෙන්ට එන්නේ. එතකොට එක එක විදිහට කොහොම හරි බණින එක බාර නොගන්න මට්ටමට අපි ගේන්න ඕන. ඒකට එක එක විදි තියෙනවා ක්‍රමක්‍රමයෙන් කිව්වේ. එතකොට මේ ඔව් මේක මගේ වැරද්දක් නෙමෙයි මේ මෙයාගේ මෝඩකමටයි මෙයා වැරදියට තීරුම් අරන් බණින්නේ එහෙම හිතන්න පුළුවන්. ගොඩක් හොඳ මට්ටම. මොකද අපේ දැන් මේ පළවෙනි දේ තරහ පැත්තෙන් යන්නේ නෑනේ. පටිඝානුසය නවත්තලා තියෙනවා. ඒ කියන්නේ මේකෙන් යන අකුසල කර්ම එතකොට එන්නේ. දැන් පොඩ්ඩක් හරි තරහ ගත්තොත්නේ ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාවේ මැරුණොත් එහෙම කොහේ යයිද? තරහ ගත්තේ නැත්තම් බය වෙන්න දෙයක් නෑ. මේ වෙලාවේ මැරුණත් අපි දුගතිගාමී වෙන්නේ නෑ. ඒක තමයි ඒ ගතිය තියනවා දැන් එහෙම කිව්වට හිත ඇතුලේ පොඩි එනවා ටිකක් දුකක් මම මේ මෙච්චර හොඳ කළත් මට මෙහෙම බණිනවනේ ඒක තමයි කිව්වේ ඒක ක්‍රමක්‍රමයෙන් තමයි ඒක මම ඉන්නවා හැබැයි ඒක සමහර විට දැන් මේවා හරි අමාරුයි වෙන් කරගන්න දැන් සක්කාය දිට්ඨියෙන් එන එකයි ඊට පස්සෙත් දැන් සක්කාය දිට්ඨිය නැති වුණත් ඇලීම් ගැටීම් තියෙනවා ඒ ටික නැති වෙලා නැහැ ඒවා සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමී වෙනකොට. අනාගාමී වෙනකන් අපිට ඒ හිතට එහෙම දැනෙන ගතිය තියෙනවා. මේ එුණට අර මට්ටමින් හරි ඒ වෙලාවේ සිහිය පිහිටන්න පුළුවන් නම් ඒක සෑහෙන දියුණුවක්. කවුරු හරි බණිනකොටම සිහි කරගන්න පුළුවන් නම් ඔව් ඒක බාර ගන්න නැතුව ඉන්න මට්ටමකට එන්න පුළුවන් නම් ලොකු දියුණුවක්. ඒක තමයි පුරුදු කරන්න ඕන.
බණින එක සාධාරණ
ඒවා හොයන්න එහෙමත් වෙන්න බුණු අපි ඇත්තටම වැරද්දක් කරලා කවුරු හරි බනිනවා අපි අනිත් පැත්තට හිතනවා මේ මේ මේ
අපි ඒක බාර ගන්න හැටි වෙනස් නේ මොකද අපේ හිතේ අපි දන්නවා අපි ඒක කරා ඒ වැරදි වැඩි ඉතින් එතකොට අපි ඒක වැඩියෙන් පිළිගන්නවා අර අහිංසක නැතුව කියන්නේ අපි කරේ නැත්නම් වැරද්ද නේද
ඔව් එහෙම හරි මගේ වැරද්දට නිබණින්නේ කියලා එහෙම තරහ ගන්න ඈ තරහ නොගන්න එක තමයි වැදගත් වෙන්නේ ඒක තමයි අපි මූලිකව බලන්න ඕන මොකද තරහ ගත්තොත් අනිවාර්යෙන් අකුසලයක්නේ එතකොට දුක් විපාකයක්මනේ තියෙන්නේ එතකොට ඒකෙන් ඒ කියන්නේ මේ මොහොතේ තරහ ගත්තත් අපි දුක් විඳිනවා අනාගතේටත් ඕක මතක් වුණොත් ඒත් අපායේ යන්න පුළුවන් දුගතිගාමී වෙන්න පුළුවන් ඒ දෙකම නවත්තන්න තරහ යන එක මොන ක්‍රමයෙන් හරි අඩු කර ගන්න ඕන. ඒකයි මම කියේ ඒක උපක්‍රම. මුලදී. ඊළඟට වෙලාවක් එනවා ඉතින් මේ දැන් විදර්ශනාවෙන් බලන හැටි මම කියලා තියෙනවා. ඔව්. ඔය සද්දයක් නේ මොන ආයතනෙද? කණේ. මතකට අන්න ආයතන භාවනාව මතක් කර ගන්න. එතකොට ආයි එළිය කෙනෙක්වත් දාන්නේ නෑ නේද? ඒ මට්ටමට යන්න ඕන විදර්ශනා.
කෙනෙක් නෑ කියලා බාරගන්න.
පිටියක් කතාව එන්නේ නෑ සද්දයක් ඇහුණා. ඒක හේතු බලයි. ඒ සද්දේ එහෙමම නිරුද්ධ වෙනවා. ඒක බැන්නද හොඳක් කිව්වද අරවා මේවා හද හදා යන්නේ නෑ.
ඉතින් කෙනෙක් බැන්නා අර මොකක් හරි මෙලේකේ සද්දේ දෙකම එක
එක විදිහයි. කුරුල්ලා කෑ ගහන සද්දේ වගේ. නැත්තම් නොදන්න භාෂාවකින් කතා කරනවා කියලා හිතන්න.
හැබැයි කුරුල්ලෙක් කෑ ගහනමයි කවුරුහරි කවුන්ට බනිනවායි වෙනස්.
ඇයි වෙනස් උනේ? අපි ඒ ලැන්ග්වේජ් එක දන්න හින්දා. චයිනීස් වලින් බැන්න නම් එහෙම. ඒ වෙනස වෙයි. ඔව් ඔව්. ඒක තමයි අපි නොදැනුවත්වම හිත යන හැටි. නම් කුරුල්ලගේ භාෂාව දන්නේ නැති හින්දා ඌ බණින බව දන්නේ. ඕ අපිට බණිනවද සමහරු? අපි දන්නේ
නැහැ.
ඒක තමයි ඒ සද්දේ කියලා දකින්න පුළුවන් මට්ටමට හිත ගේන්න පුළුවන් නම් සද්දයක් පමණයි. ඔන්න ඔය මට්ටමට ගේන්න පුළුවන් නම් රහත් වෙන්නම පුළුවන්. ඒ සිහිය නුවණ පිහිටන්න පුරුදු වෙන්න ඕන ඔන්න ඔය මට්ටමට. ඒක ඉතින් ඒක නිකන් එන්නේ නැහැ. ඒකට එකක් තේරුම් ගන්න තියෙනවා. බුදුජානනාංශ පෙන්නන්නේ ආයතන පිරිසිඳ දකින්න ඕන. ආයතන කියන්නේ මොකද්ද? ඔබ වැඩ කරන්නේ කොහොමද? හටගන්නේ කොහොමද? ඒකේ Nirodha මොකද්ද? ඒ ගොඩාක් ආයතන ගැන කතා කළේ නේද? ඒ වයි නුවණ තියන කෙනාටයි ඒ විදිහේ සිහිය සද්දයක් විතරයි කියන මට්ටමට හිත ගේන්න පුළුවන්. තමන්ට නිකන් ඉන්න ගමන් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඇහෙන ඇහෙන සද්ද ඒව අරකේ මේකේ කියලා එනවනේ. එහෙම දැනුණාට ওই සද්දයක් විතරයි. සද්දයක් විතරයි. ඇහුණා 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 ඇහුණා. රපැත්ත ටික ටික අයින් කරන්න ට්‍රේන් කරන්න පුළුවන්. පුරුදු කරන්න පුළුවන්. හරි. ඒකට එහෙම කරනකොට ඒක එක්ක නුවණක් තියදෙනවා නම් මේ හිඳයි මෙහෙම කියන්නේ කියලා එකයි. සිහියයි නුවණයි දෙකම සති සම්පජාන. ඔය දෙක යොදන්න උත්සාහ කරනවා නම් ආතාපි. ආතාපි සම්පජානෝ සති. ඔය තුන යෙදෙන කෙනාගේ තමයි සතිපට්ඨාන වෙන්නේ. හරි. සිහිය විතරකුත් නෙවෙයි. නුවණත් ඕන උත්සාහය. ඒ කියන්නේ උත්සාහය කොහොමද තියෙනවා? ඉතින් ඒක කරනකොට අපිට සිහිය පිහිටන්න උත්සාහ කරන්න ඕන. ඒක නුවණක් තියදෙනවා නම් වැඩිය හොඳයි. නුවණ නැති වුණත් සිහිය පිහිටන්න උත්සාහ කරන එක හොඳයි. හරි. ඒ විදිහට තමයි මේ මාර්ගය වැඩෙන්නේ. කියන්නේ මාර්ගයට එන්නේ. ආරින්න කලින් තේරුම් ගන්න ඕනේ. ඇයි කුරුල්ලෙක් කියලා දැනගත්තේ කියලා හොයන්න ඕනේ.
ඒක දැනගන්න
තියෙන නිසා. ඒ වගේ බලන්න ඕනේ. ඒ කියන්නේ අපි පරණ අත්දැකීම මෙතෙන්ට ගත්තා. පෙර ඇසු. ඒකට කියනවා ආශ්‍රව කියලා. මෙතන ආපු එකට කලින් එකත් හිතෙන් අරගෙන ওই දෙකම එකතු කරලා තමයි දැන් අරෙහි කුරුල්ලෙක් කියලා දැනගත්තේ. ඒක නුවණින් බලබලා ඉන්නවා. කුරුල්ලෙක් එළියේ ඉන්නවා කියලා හිතුණාට සිද්ධ වුණේ මේ හිත ඇතුලේ නිකුරුල්ල හැදුවේ. එහෙන් ගත්තා සද්දේ සද්ද සංඥාව. මේ පැත්තෙන් හිත ඇතුලෙන් ගත්තා අර පරණ අත්දැකීම. ඊට පස්සේ අලුත් හිතක් හැදුවා. ඒ හිත තමයි දැනගත්තේ ওই කුරුල්ලෙක් කියලා. ඒකට මේ හිත ඇතුලේ වුණ දෙයක්. ඒක අපේ ඇත්ත ඇති හැටි නොදන්න හින්දා අර පරණ දෘෂ්ටියෙන් තමයි හිතන්නේ ওই දැනගත්තු කුරුල්ලා ඉන්නේ එළියේ. මේ පැත්තේ හදපු එක එළියේ තියෙනවා. ලෝකෙට අහු වෙනවා කියන්නේ ඒකනේ. ඒක ගොඩාක් පුරුදු කරන්න ඕන. ඔය සද්දේ ඇහෙනකොටම ඔය සද්දයක් ඇහුණා විතරනේ. සද්දයක් ඇහුණා විතරනේ මේ කනේ. තේරුම දැම්මේ අපේ අර පරණ පුරුද්දට. නේ. ඒක ඒවා එනුවණින් බලන්න තේරුම් ගන්න තමයි අපි අර ධර්මයේ විමසන්නේ. එන ධර්ම විචය කියන්නේ ඒකයි. ධර්මයෙන් අහලා අර තනියෙන් හිතා ගන්න බෑ. නිකම්ම අතාරින්න බෑ. නිකම්ම අතාරින්න බෑ. පරණ පුරුද්දට අපිට එළියේ දෙයක් කියලාමයි හිතෙන්නේ. මේ දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලාමයි හිතෙන්නේ. ඒක තමයි අපේ සසර යපු පුරුද්ද. පුරුද්ද හරි බලවත් වින්දා නිකමට බලන්න ඔය ඇහෙන සද්ද අරෙහි මොකක් හරි කියලා නේ හිතෙන්නේ. මෙහෙ ඇහුණා කියලා නෙවෙයි.
නැත්නම්
නැත්නම් හිත දිහා බලා ඉන්නකොට ඕක දකින්න පුළුවන් නෝ. මේ හිත සද්දයක් දැනගත්ත සද්දයක් දැනගත්ත සද්දයක් දැනගත්ත. අරෙහි නෙමෙයි එතකොට. එහෙ තියෙන සද්දේ දැනගත්තා නෙමෙයි. මේ ඇතුලේ process එක. හිත දැනගත්තා. එතකොට අරහි සද්දේ දැනගත්තා අරහි සද්දේ දැනගත්තා කියලා නේ දැන් ඉන්නේ. බාහිරයට නිදාන්නේ. බාහිරේ නෙමෙයි මේ විඥාණයට අරමුණුනේ. නැක තමයි හේර නාම රූප මට්ටම කියන්නේ. විඥාණයට නාම රූපයක් අරමුණුනේ. නාම රූපේ තියෙන්නේ හිතේමයි. මොකද චෛතසික ටික තියෙන්නේ හිතේ එළියේ නෙමෙයි. ඒතර මේ චෛතසික ටිකෙන් රූපයක් ගැන කියන කතාව දැනගත්තා. අන්න ඔක තමයි විඥාන නාම රූප මට්ටම කියන්නේ. හරි. ඕක වෙන මට්ටමක්. එතකොට රූප කලාපේ කොහෙද හිතේද තියෙන්නේ එළියෙද? එළියනේ. ආයේ එළිය ගැන දැන් හිතන්න. බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකේ දකින්න කියලා Taman තුලින්. බාහිරෙන් නෙමෙයි. ඒවා රූප කලාපරව මේවා හොඳයි. ඒක හැබැයි ඒක පූර්ව ප්‍රතිපදාව. මේක දකින්න මට්ටමට හිත දීමු කරන පූර්ව ප්‍රතිපදාව තමයි ඒක. එළිය දෙයක් තියෙනවා. ඕක මෙහෙමයි මෙහෙමයි හැදිලා තියෙන්නේ කියලා හැම බලන එක. ඒ කියන්නේ බාහිර දේ පිළි අරන් ඒක ගැන නේ හොයන්නේ. ඒ රූපේ බැසගෙන ඉවරයි. රූපේ උපාදාන කරලා ඉවරයි තව විදියට කිව්වොත්. බාර අරන් ඉවරයි. ඒ බාරගත්තු රූපේ තියෙන ඇලිම අඩු කරන්න අපි කඩලා බිඳලා බලනවා. ඒක පූර්ව ප්‍රතිපදාව. මෙතන ඉන්නේ අර කෙලින්ම හිත කොහමද ඕක දැනගත්තේ කියන මට්ටම. ඒ කියන්නේ Taman තුල මේක දකින්න එක තමයි නියම විදර්ශනාව වෙන්නේ, ආර්ය මාර්ගය වෙන්නේ, ලෝකෝත්තර වෙන්නේ. අරව තාම ලෝකෙට ආйти ලෝකෙ පිළි අරන්, ලෝකෙ පිළි අරන් ඒකට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න උත්සාහ කරන. ඒකෙන් කරන්නේ අර නීවරණ යටපත් කරන. ඒක හොඳයි, ඒක නොකර ඉන්න නෙමෙයි. ඒකෙන් අපි එහාට යන්න ඕන ලෝකෝත්තර දැක්ම කියනකොට ඊට වඩා ටිකක් වෙනස්. ලෝකෙට අයිති පැත්ත නෙමෙයි දැන් මේ ලෝකේ හදලා තියෙන්නේ හිතෙන්. ඒක ඇත්ත ඇත්තට නොදන්න හින්දානේ අපි එළියේ කියලා පිළිගත්තේ. ඔන්න ඕක හොඳට තේරුම් යනකම් ඒක තමයි අපි සාකච්ඡා කරන්නේ. ධර්මයට අදාළ සූත්‍ර අරගෙන මේවා හොඳට විමසන්න. ඒක තමයි ධර්ම විචේ කියන සම්බොජ්ජන. ඒකත් එක්ක ඊළඟට සිහිය පිහිටන්න. ඒක එක විතර සංකජානේ එන්නේ එතකොට නුවණ. එතකොට නුවණ එක්ක සිහිය පිහිටනකොට මාර්ගයේ වැඩෙන්නේ. ලෝකෙන් මිදෙන පැත්ත, ලෝකෙට අහු වෙන පැත්තනේ අපි සාමාන්‍යයෙන් කරන්නේ. විදිහට නුවණ යෙදෙනකොට අර සාමාන්‍ය කෙනා එළියේ තියෙනවා කියලා හිතපු මට්ටමින් නෙමෙයි හිතන්නේ. ඊට වඩා වෙනස් විදිහට. ඒ කියන්නේ අපේ ආයතනකින් ඇතුළට සංඥාවක් එන එක විතරයි වෙන්නේ. රූප සංඥා, සද්ද සංඥා, ගහන සංඥා හොම කියනන්නේ. ඒ සංඥාවක් එන එක විතරයි ආයතනටකින් කරන්නේ. ඒක මොකද්ද කියලා දැනගන්නවත් මේ ආයතනෙට බෑ. ඇහැ අරන් දෙන්නේ මොන රූප සංඥාවද කියලා ඇහැ දන්නේ නැහැ. අරන් දුන්නේ මොන සද්ද සංඥාවද කියලා කන දන්නේ නැහැ. කවුද අඳුරගන්නේ? හිත, මනස. ඒ හින්දා තමයි අර ඉන්ද්‍රිය පහට පිළිසරණ වෙන්නේ මනස. ඒක මනසට පිළිසරණ සතිය. තියෙන සූත්‍ර උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය අපි කතා කළා නේද? එහෙම උන්නාබ බ්‍රාහ්මණ, උන්නාබ බ්‍රාහ්මණය ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා. මේ ආයතන පහ, ඇහැකනනාසය දිව ශරීරය කියන ඒවා, ඒවට එක එක ಜಾති ඒවා විෂය වෙන්නේ, ගෝචර වෙන්නේ. හරි නෑ, හැට රූප කනට ශබ්ද වගේ නේ. ඊළඟට එක් එක් එකිනෙකාට ඒවා විෂය වෙන්නේත් නෑ. දැන් කනට රූප දකින්න බෑ. ඒ වගේ ඒවා එකිනෙකාට විෂය වෙන්නේත් නෑ. එහෙම වෙන එකේ කවුද මේ අරමුණ විඳින්නේ? කවුද මේවට පිළිසරණ වෙන්නේ කියලා. උත්තර කියනවා මනස. කියන්නේ මනස නැත්තම් ඒගොල්ලන්ට වැඩක් කරන්න බෑ. ඊළඟට මනසෙන් කරන මුලාව නැත්තම් රැවටීම අඳුර ගන්න පුළුවන් සතියට. ඊළඟට සතියට පිළිසරණ වෙන්නේ විමුක්තිය. ඕන දැන් අපි කතා කරපු සූත්‍රයට සම්බන්ධයි. සතියට පිළිසරණ විමුක්තිය. විමුක්තියට පිළිසරණ නිවන. මේ සූත්‍ර දෙකම එක වගේ. චූල වේදල්ල එකයි මේ උන්නාබ බ්‍රාහ්මණ එකයි. උපේක්ඛා ගති. එහෙනම් දුක්ඛම සුඛ වේදනාවෙන් අවිද්‍යාව. අවිද්‍යාවට විද්‍යාව, විද්‍යාවට විමුක්තිය. විමුක්තියට නිවන. එකිබෝගේ මෙතනක් කියනවා මේ පංචේන්ද්‍රියට මනස, මනසට සතිය, සතියට විමුක්තිය, විමුක්තියට නිවන. නිකන් එකම ඕඩර් එකක් තියෙනවා. ඒ වහම කියන්නේ ඇයි කියලා දැන් ටිකක් තේරෙනවා නේද? ඔක නුවණින් බලනකොට ඒවා හරි ගැඹුරු තැන්. ඒක දකින්න එක තමයි අර ප්‍රඥාපත්ත ධර්මමිචය කියන එක එන්නේ. ඔය තෝර වෙයර ගන්න පුළුවන් වෙන්නේ කියන්නේ සෑහෙන ප්‍රඥාවක් තියෙනවා. නිකන් කෙනෙකුට ඔය තේරෙන්නේ නැහැ කිව්වට. ඒ සූත්‍ර දෙක චූල වේදල් එකයි උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය. චූල වේදල්ල එක තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ එකේ. උන්නාබ බ්‍රාහ්මණ එක තියෙන්නේ සංයුක්ත නිකායේ පහ පොතේ. පහ එක. ඒක ප්‍රතිඵලයක් මිසක් අපට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් මම මේ වෙලාවේ ඉඳන් උපේක්ෂාවෙන් බලනවා කිව්වට එහෙම කරන්න බෑ. දැන් එක කිව්වට ඉතින් මහරි මම මෙතන ඉඳන් ලෝභ දේශ නැතුව බලනවා. එහෙම බෑනේ. ඒකට තමයි මාර්ගය තියෙන්නේ. හරි. මාර්ගය තමයි එතකොට මාර්ගයේ වැදගත් වෙන සතිය. සිහිය පිහිටන්න ඕන. සතර සතිපට්ඨානේ තමයි අතන ඉන්නේ. සිහිය පිහිටන්න ඕන, නුවණ යෙදෙන්න ඕන, උත්සාහය තියෙනවා. ආකාපි සම්පජානෝ සතිම. ඒක හරියට කරන්න පුළුවන් ධර්මයේ දන්න කෙනාට මිසක්. නිකං කෙනෙක් සිහිය පිහිටුවට සතිපට්ඨානෙ වැඩෙනව නෙවෙයි. සිහියක් වැඩෙනව නැතුව නෙවෙයි. මොකක් දකින්නද මොකක් සඳහාද මේ සිහිය පිහිටන්නේ කියලා නුවණක් තියෙනවා. තරටගෙන කය ගැන සිහිය පිහිටනකොට එතකොට එහෙම දැනගෙන වඩනකොට වැඩින්නේ ආර්ය මාර්ගය. ඒ කියන්නේ ලෝකෝත්තර පැත්ත. ඒක තමයි. එහෙම පේන්න පුළුවන්කම හදාගන්න ඕනේ. කියන්නේ අපි හිත මොනවද කරන්න කියලා නිකන් බලා ඉන්න පුරුදු කරගන්න. කන් නාම රූපේ ඇත්ත ඇතිහෙටි නොදන්න කම හින්දා දැන් විඥානේ තරමුනේ නාම රූපේ විතරනේ. ඒක හිත ඇතුලේ වැඩ. ඕකේ ඇත්ත නොදන්න කම හින්දාමයි එළියේ රූපෙකුයි මේ පැත්තේ ඇහැකුයි හදන්නේ. දැන් පිට තියනවා කියලා විශ්වාස කරන්නේ. ඒ මට්ටමට එනකොට තමයි මං කියේ පස්සේ කියලා. නාම රූපේ මත තමයි ඒකේ ඇත්ත නොදන්න කම මත තමයි මේ පස්සේ. ඇහැයි රූපෙයි චක්කු විඥානේ මට්ටමට එන්නේ. ඒකයි නාම රූප පත්‍ය සලායතන. නාම රූප පත්‍ය පස්ස. නාම රූපේ නිසාමයි ඒවා පිහිටන්නේ. එහෙක් උපත්දලමයි රූපේ දකින්නේ. අන්න ඔය. එහෙක් උපත්දලමයි රූපේ දකින්නේ. එතකොට දකින රූපෙත් ඒ විලායම ඒ හැට ඇති විලා නැති වෙන දෙයක්. හරි? දැන් කලින් තිබුණා නෙමෙයි. දැකීමක් වෙනකොට ඒකක්වත් පෙර තිබුණා නෙමෙයි. කලින් තිබුණා කියන එක ලෝකෙට අයිති දෙයක්. ලෝකෝත්තර දැක්මදී ඕක තමයි අර අනිත්‍ය දකිනවා කියන්නේ. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. කියන එක. ඔක තමයි අනිත්‍ය. ඒ
කියන්නේ
දකින්න රූපේ වෙනසක් වෙන හින්දා අපිට පේන්නේ. දකින්න රූපේ නෙමෙයි. ඒ දකින්න රූපේ ඇහෙන් බලන හින්දාමයි පේන්නේ. බලන නිසාමයි පේන්නේ. බැලුවේ නැත්තම් පේන්නේ.
ඔව්. මේ විඤ්ඤාණය නිසානේ පේන්නේ.
ඔව්. ඒක හරියට දැන් අර වතුරට බල්ලා එබෙනකොට පේනවා. එබුන් නැත්තම්
පේන්නේ
නැහැ. පේන්නේ. ඒක රූපයක් ගැන කතා කරන්න පුළුවන්ද?
බැ.
ඡායාවවත් ඇති වෙලා නැහැ. බලන නිසාමයි හටගන්නේ. එහෙම එකකුත් තියෙනවා. ඒ ඊට කලින් ඒක තිබුණා නෙවෙයි. අතන දෙකම අතන රූපය වුණත් බලන්න කලින් තිබුණා කියලා අපිට හිතුණාට
හරියටම දන්නේ නැහැ.
ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. අපි බලන නිසා පෙනුනා. අර බල්ලා හිතන්න වතුරට එබෙන හින්දායි ඌට පේන්නේ. දැන් එහෙම පෙනුනා කියලා ඌ හිතුවොත් ඒ බල්ලා මං දැක්කේ නැතත් දකින්න කලිනුත් ඔතන හිටියා. ඒ හින්දායි බලනකොට දැක්කේ කිව්වොත් වැරදි. අනේ මේ මුලාවට තමයි අපි අහු වෙලා ඉන්නේ. ඒ කියන්නේ අපි දැක්කත් නැතත් රූප තියෙනවා ඇයි? නේද? ඒ රූපේ නිත්‍ය කරලා ඉවරයි. ආයි දකින්න කලිනුත් තිබිලා බලන කොටත් තියෙන ආයි බැලුවත් ආයි දකින්න පුළුවන්. ඒක අර තුන් කාලෙටම ආයි තී රූපේ. මේ නිත්‍ය සංඥාව. අනිත්‍ය නෙමෙයි. අනිත්‍ය කියන්නේ දැන් මෙන්න මේ හේතු යෙදෙනකොට මෙහෙම පෙන්නු කරනවා විද්‍යමාන වෙනවා මේ හේතු යෙදෙනකොට පෙන්නු කරනවා හේතු යෙදෙන්නේ නැත්නම් නෑ දැන් බුදුහාමුදුරුවෝ දකින්න කියන්නේ රූපය කියන එක ඉති රූපං ඉති රූපස්ස සමුදය මේ නිසයි ඕක හටගත්තේ සමුදය නැත්නම් ඒක අත්තංගම කතා කරන්න දෙයක් නෑ ඔන්න ඔය තුන බලන එක තමයි අනිත්‍ය සංඥාව වඩනවා කියන්නේ රූපය මේකයි රූප සමුදය මේකයි රූප නිරෝධය නැත්නම් අත්ංගමය මේකයි. ඔව් සමුදය නැත්නම් ඒක ගැන කතා කරන්න බැහැ. ඒක පිළිටන්න. ඔව් පේන්නේ නැත්තේ ඇයි අපි අර තියනවා කියලා හිතන එක. මම බලන්න කලිනුත් ඔබ තිබුණා. මේ තියෙන දේ තමයි දැක්කේ කියලා හිතෙන්නේ. එතන වැරද්දක් තියෙනවා. ඒකට තමයි අර බල්ලාගේ උපමාව මතක් කරන්නේ කියන්නේ. තියෙන දේද ඌ දකින්න. තියෙන දේ නෙමෙයි ඇහැ ඇහෙන් බලනකොට පේන ස්වභාවය. ඒතරේ මේ පේන ස්වභාවය බලනකොට හට ගන්නවා මිස. ඊට කලින් ඒක එළියේ තියෙනවා කියන්න බෑ. ඒක තමයි අර ලෝකේ තියෙද්දි Taman තුලයි කියන ධර්මතාවය. අපි එළියේ කියලා හිතුවොත් අනේ බාහිර ලෝකෙට අහු වෙනවා. ඒ දකින්න රූපේ එළියේ තියෙනවා කියන එක ඒ අපේ සසරේ ආපු කුරුද්ද. දැකීම තේරුම් ගන්න ඕන මේ ආයතන මට්ටමේ. මේ ඇහක් හදාගෙන ඕකෙන් බලන හින්දාමයි මෙහෙම පේන්නේ. එතකොට එනවා අර පෙර නොතිබීම හටගෙන ඒ මොහොතේ ඒ හේතු හින්දා එහෙම පෙන්නුම් කරනවා. මේ හේතු නැත්තම් ඒව ගැන කතා කරන්නවත් බැහැ. මේ උත් ඒක සද්දේ ඔయిత ලේසියි තේරුම් ගන්න. සද්දේ ඇහෙනකොට විතරනේ සද්දේ. ඊට කලිනුත් අපි හිතන්නේ නැහැ තිබුණා කියලා. පස්සේ ඒකයි මම කියන්නේ ඔක සද්දෙන් ප්‍රැක්ටිස් කරන්න ඉස්සෙල්ලා. දැන් ඔය සද්දේ. ඇහෙන මොහොතේ වෙන්නේ සද්දේ. ඊට කලින්නුත් ඒක නැහැ ඊට පස්සෙත් නැහැ. අන්න ඒක තමයි අනිත්‍ය කියන්නේ. ඒ අපේ මුලාව ඒක තමයි තේරුම් ගන්න. එතකොට අර සුතේ සුත මත්තන් වලින් එහාට
ගිහිල්ලා.
ඔව්. ඒ අපේ මුලාව. දැන් සද්දේ නැති වුණත් ඒ සතා ඉන්නවා. දැන් සතා හැදුවේ කොහෙද කියන එක පේන්නේ. සතා හැදුනේ හිත ඇතුලේ. ඒ සද්දේට අදාළ සිතෙක් සතෙක්ව ඇදලා ගත්තේ හිතෙන්. අන්න ඕක දකින්න ඕන මේ හිතෙන් කරපු එක. හිතෙන් කරපු එක එළියේ තියෙනවා කියලා විශ්වාස කරන එක දෘෂ්ටියක්. මතය.
ඔව්
හිතට පේන රූපේ තමයි ඒ නාම රූප කියන්නේ. හිතට පේන්නේ ඒ රූප. විඥානෙට අරමුණු වෙන මට්ටම තමයි නාම රූපේ. ඒක හිත ඇතුලේ ස්වභාවයක්. ඒ කියන්නේ බාහිර රූපේ එතන නැහැ. අර නාම ධර්ම වලින් රූපයක් ගැන කියන කතාවක් තමයි මේ හිත දැනගන්නේ. රූපයක් සම්බන්ධව චෛතසික ටිකෙන් කියන දේවල් තමයි හිත දැනගන්නේ. නැතු රූපේ තන නැහැ. ඔන්න ඔක තමයි මේ නාම රූප මට්ටමක් තියෙන්නේ. ඒ නාම රූපේ විඥාණයට අරමුණු වෙනවා මිසක් අර දෙපැත්තක් බෙදILLක් නැහැ. ඇත්තට බෙදන්න යෑම තුල තමයි මම එන්නේ එතනට සක්කාය දිට්ඨිය. අභ්‍යන්තර බාහිර කියලා බෙදන්න යෑම තුල තමයි එතන අර සක්කාය දිට්ඨිය. මොකද එතකොට ඇහ කන නාසය ඕන වෙනවා එළිය තියෙන ටික අද්දකින්න. ඊළඟට අහනවා කාගේද ওই ටික? මගේ කනින් නෑහුවේ මගේ ඇහෙන්නේ දැක්කේ. සක්කාය දිට්ඨිය ඇවිත් ඒක ඉන්නේ අර නාම රූප විඥාන මූලික මට්ටම විඥානෙට අරමුණ වෙන නාම රූපේ ස්වභාවය නොදන්නකම. ඒක නොදන්නකම හින්දා අවිද්‍යාව හින්දා අපි ওই දෙක දෙපැත්තකට වෙන් කරනවා. ඒක තමයි ඊළඟ මට්ටම කියන්නේ නාම රූපේ නිසා ආයතන ටිකක් හදනවා. ආයතන හදනකොට අභ්‍යන්තර බාහිර දෙපැත්තක් තියෙනවා. ඕක දැනගන්නත් විඥානේ ඒ ඕකට කියනවා පස්සේ කියලා. බාහිර ආයතන කියලා තමයි දැන් ඇහැට අරමුණ රූපවලට කියන්නේ බාහිර ආයතන. සද්දවලට කියන්නේ බාහිර ආයතන කියලා. කන අභ්‍යන්තර ආයතනේ සද්දේ බාහිර ආයතන. අජ්ජත්ත බහිද්දා කියලා කියන්නේ. අජ්ජත්ත ආයතන කියනකට ඇස් කන නාසය දිව ශරීරය බාහිර කියනකට රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ඒවා බාහිර කියලානේ කියන්නේ. ඒක බාහිර ආයතන කියලා
තියෙනවා.
නෑ ඔය දෙපැත්ත බෙදෙන ගතිය. ඒ මම ඇත්තට උනේ මේක හිත ඇතුලේ වෙන සිද්ධියක් නේ. ඒක අපි එළියට අරන් අරෙහි බාහිරයි මෙහි අභ්‍යන්තරයි කියලා විශ්වාස කරන ගතියකට එනවා. තට ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා චක්කු විඤ්ඤාණිකුත් තියෙනවා ඔවා දැනගන්න. ඔන්න ඕක පස්සේ. ඒක ඒක තව විදිහකට ගත්තොත් එළියේ රූප මෙහි නාම වලට සම්බන්ධ කරලා. ඒක මම කිව්වේ අර පස්සෙන් කරන්නේ ওই වැඩේ. එළියේ තියෙනවා කියන රූප හිතේ නාම වලට සම්බන්ධ කිරීම තමයි ওই පස්සෙන් තව විදිහකට කරලා තියෙන්නේ. මොකද පස්සේ කියන්නේම අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි විඤ්ඤාණයයි. ඔව් ඔය තුන පිහිටියන්. ඒක කරලා තියෙන්නේ මේ අවිද්‍යාවයි මුලාවයි එකතු වෙලා. ඒක සිද්ධ වුණ හැටි දන්නේ නැතුව. එතකොට මේ පස්සේ පිළි අරන් මොන දේ කිව්වත් ඒක ලෝකෙට අයිති මතයක් වෙනවා. තමයි අර 62ක් මිත්‍යා දෘෂ්ටියාවේ ස්පර්ශේ ප්‍රත්‍යයෙන් කියලා තමයි බුදුහාමුදුරු පෙන්නන්නේ. ඔකත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. ඔකත් ස්පර්ශේ ප්‍රත්‍යයෙන්. තදපි පස්ස පච්චේ. ඉතින් ඔය දැන් වෙන වෙනම කතා කරපුවා සම්බන්ධ කරන්න පුළුවන් ඔවා දන්නකොට. නේද? තමයි සත්‍යය වල වටිනාකම. තනිත එකක් කිව්වන් ඒක මොකද්ද කියලා ඊළඟට වෙනම කියන්න ඕනේ. එක එක තැනින් අහන් ටික ඔක්කොම තියෙන්නේ මෙතන එක තැනක තියෙන දේවල් ටිකක්. මොන සූත්‍රේ ගත්තත් මේ ආයතනයක් වැඩ කරන තැනට සම්බන්ධ කරන්න පුළුවන්. තැන තියෙනවා ඔය කියන ධර්මතාවය. මේ පංච උපාදානස්කන්ධය තියෙනවා, පටිච්ච සමුප්පාදය තියෙනවා, චතුරාර්ය සත්‍යය තියෙනවා. සේරම ටික ඔතන තියෙනවා. ඒක හරි දිගයි. ශ්‍රේෂ්ඨ. නේද? වේදනා ගැනනේ කතා කරන්නේ කියන්නේ. මොකද පස්සපච්චය වේදනා. දැන් පස්සය ගැන කතා කරපහින්ද පස්සපච්චය තමයි වේදනාව. ඒ වේදනාව තමයි ඒ විදිහට තුන් ආකාර. ඒකට ඒ වේදනාව ගැන හරියට දැක්කත් සම්මා දිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්න පුළුවන්. ඒ වැටෙන්න එතකොට වේදනාව මොකද්ද? වේදනා සමුදය මොකද්ද? වේදනා අත්ංගමය මොකද්ද කියලා එහෙම නුවණක් එන්නවා. ඊට දැන් අපි මුලින් ඉන්නේ වේදනාව සුඛයි නැත්නම් දුකයි ඔය දෙපැත්තට දදානේ. ඊට අමතරව දැන් බලන්න පුළුවන් වෙනවා මේකත් මේ ස්පර්ශයේ ප්‍රත්‍යෙම්ම නෙමේ වේදනාව. ඇති සුඛ හරි දුක්ඛ හරි බෙදන්න මේ ස්පර්ශය නිසා ආපු වේදනාව. ස්පර්ශය නැති වුණා නම් එහෙම වේදනාවක් නැහැ. එතකොට සුඛ කතාවකුත් නැහැ දුක්ඛ කතාවකුත් නැහැ. ඒ කියන්නේ නේද? ස්පර්ශය තියෙනකොට තියෙනවා එහෙමම ඉවරයි. අනිත්‍ය දකින්නවා එතකොට. වේදනාවේ අනිත්‍ය සංඥා තන තමයි අර වේදනාව උපමා කරන්නේ මොකකටද? දිය බුබුල. වෙහි බින්දුවක් වතුරට වැටුනහම හටගන්න බුබුල වගේ. ලොකු ඇස්සක් වහිනකොට මේ බුබුලු ඇති වෙනවා, එහෙමම නැති වෙනවා. අන්න ඒ ස්වභාවය තමයි මේ දැන් රිදෙනවා කියලා බලා හිටියත් ඕකෙත් වෙන් කර කර දැනෙනව නැති වෙනවා, දැනෙනව නැති වෙනවා, එහෙම දකින්න පුළුවන්. සැප වේදනාවෙත් එහෙමම. ඒක ඇයි නැති වෙන්නේ? මේ ස්පර්ශයෙන් හින්දානේ හටගත්තා. මේ ස්පර්ශ නැති වෙන ගම ඉවරයි. කොටර ආයතන මතක නම් එතනින් ආයතනේ හටගත්තු හින්දායි මෙහෙම දැනෙන්නේ. කාය ආයතනෙන් මෙහෙම දැනෙන්නේ. කාය ආයතනෙන් මෙහෙම දැනෙන්නේ. ඒක ක්ෂණිකයි. තියෙනව නැති වෙනව, තියෙනව නැති
වෙනව.
ඒක දැන් ඔක සඳහන් වෙන්නේ දැන් වේදනාවක් දිහා බලා ඉඳලා තමයි ඉක්මනටම රහත් වෙන්න පුළුවන්, අවබෝධ කරන්න පුළුවන්. හැබැයි වැඩේ අමාරුයි. රිදෙනවනේ. ඒ රිදෙන එක දිහත් හෙල්ලෙන්නේ නැතුව එහෙමම බලා ඉන්න පුළුවන්කමක් ආවොත් ඒකෙත් ඇති වෙන නැති වෙන හැටි දකින්න පුළුවන්කමක්. ඒක ටිකක් try කරලා බලන්න පුළුවන්. ඒක නෑ, ඒක ගොඩක් අයට පුළුවන්. ඒක ලේසි නෑ. වේදනාව දිහා හිත යනවට වඩා අපි හෙල්ලෙනවා. හෙල්ලෙන්නේ නැතුව ওই ඍතුම තිබුණාවේ ওই දිහාම බලන් ඉන්නවා. මොකක්ද මේ ඍතනවාද? මොකක්ද ඍතනවාද? කකාගෙන ඉන්න පුළුවන් නම් ඒක හරියට දැක්කොත් ඊළඟට අර වේදනාව නැති වෙනවා. ඒ කියන්නේ ඉරියව වෙනස් කරනවා නෙවෙයි. ඔව්. ඔය තැන අපි රිදීම මට රිදෙනවා කියන එකෙන් නේ බලන්නේ. එතකොට තමයි රිදෙන්නේ. මාව උතනින් අයින් කරලා අර මේ රිදීමක් හට ගන්නවා. ඒක මේ හේතු නිසා. එතකොට අර සුඛ දුක්ඛ ගතියට වැටෙන්නේ නැතුව අන්න උපේක්ඛා පැත්තට පණිනවා හරියට දැක්කොත්. එතන තමයි ඔක අවබෝධ ගන්න ලේසිම තැනක්. ඉක්මනට අවබෝධ ගන්න පුළුවන් තැන. වෙයි කරන්න අමාරුයි. ගොඩක් ඒ කියන්නේ හුඟක් භාවනා කරන තැන් වල බලන එකක්. ඒක දෙය අමාරුයි. ඒක අර දුක්ඛාපටිපදා කියලා තමයි කියන්නේ. දුක්ඛාපටිපදා කිප්පා විඤ්ඤා. ක්ෂණිකව අවබෝධ කරන්න පුළුවන්. හැබැයි දුක් සහිතයි. ධ්‍යාන වඩන එකට අනිත් පැත්ත ඔය. සුස්ක විදර්ශනා කියලා කියන්නේ. කියරලි දුරක් කාගෙන ඉන්නවද බලාගෙන ඉන්නවද?
ඒක බලාගෙන ඉන්නකොට උපේක්ෂාව ඇති වෙනවා.
ඇති වෙනවා. හරියට දැක්කොත් ඇති වෙනවා. උපේක්ෂාව ඇති වුණ ගමන් අර ඊළඟට විදුම නැහැ. කොහෙන් ගියාද නැහැ. ඒ නිකන් සීතල වෙලා යනවා වගේ. කියන්නේ ඊට පස්සේ ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඒ ඉරියව්ව පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් මට්ටමකට එනවා. දැක්කහ. වැඩි දකින්නකම් හරියම. ඒ තියෙන කැක්කම වැඩි වෙන එක තමයි මුලින් වෙන්නේ. ඔය බලනකොට වැඩි වෙනවා දැන් නිකන් පුපුරයි කියලා නිකන් ඒ වගේ දැන් ඉරියව වෙනස් කළේ නැත්නම් ඉවරම තමයි කියලා හිත කියනවා. හැබැයි ඔතන ලස්සන වැඩේ අපි වෙනස් නොකළා කියලා මොකවත් වෙන්නේ නැහැ. මේ හිතට දැනෙන ස්වභාවයයි ඔය වෙනස තියෙන. ඔව් ටිකක් භාවනා කර කර ඉන්නකොට කයෙන් තමයි එන්න පටන් ගන්න. කකුල රිදෙන්න ගන්න පුළුවන් ටිකක්. ඔය දැන් අපි මුලින් වාඩි වෙනකොට හොඳ සැපටනි වාඩි වෙන හොඳ ඉරියව්වට. එතකොට රිදෙන්නේ නැහැ. ටිකක් වෙලා ඉන්නකොට තමයි රිදෙන්න ගන්න. ඒකත් නෝට් කරන්න පුළුවන් එකක්. දැන් ඒ වේදනාව දිහා බලබලා ඉද්දී මට දැනුන එකක් වෙන මොකක් හරි අපේ හිත දුවන එකක් තිබුණොත් ඒක හිතලම මතක් කරන්නත් පුළුවන්. ඒ මතක් කර කර ඒක හිත දුවලා ආයේ මේක බලනකොට ඔන්න වේදනාව ආයි තියෙනවා. දැන් අර ඔන්න චෙක් කරන්න පුළුවන් අර හිතන වෙලාවේ මොකද වේදනාවට උනේ. ඒ වෙලාවේ දැනෙලා නැහැ. එතකොට පේනවා මේ ආයතන මාරුවේ නැහැටි. පස්සපච්චය වේදනාව කියන එක හොඳට දැනෙනවා. අපි ටිකක් ගොඩක් වෙලාවට ටිකක් හොඳ දෙයක් නේ හිත දුවන්නේ. ඒකේ නිකන් සතුටක් නේ ඉන්නේ. සුඛ වේදනාවක් නේ. ඒක හිත හිතා ඉන්නවා. ඊට පස්සේ එකපාරට ආයෙ රිදෙන්න ගන්නවා. මේකට ගත්තාම ඉන්න බෑ. දැන් ඔන්න බලන්න පුළුවන් අර වෙලාවේ කොහේ වේදනාව. එතකොට පේනවා මේක මේ දිගටම තියනවා නෙමෙයි මේ හිත මේ ආයතනේ උපදින හින්දායි දැනෙන්නේ. පස්සපච්චය වේදනාව. මන ආයතනින් වැඩ කර කර ඉන්නකොට ඕක නැහැ. කාය ආයතනින් මේක ගන්නකොට තමයි රිදෙන්නේ. ඈ. දැන් ඔය ඇඟේ රිදෙනේම හොඳට බලන්න පුළුවන්. පොඩි ඕකේ කියන්නේ දැන් ඉරියව්ව වෙනස් කරන්න හිතුණට වෙනස් නොකර පොඩ්ඩක් බලලා ඊට පස්සේ වෙනස් කරන්න කියලා. හැම ඉරියව්ව. වේදනාව දිහා හොඳට බලලා ඇයි මේ වෙනස් කරන්නේ කියලා බලලා ඊට පස්සේ සිහියෙන් වෙනස් කරන්න. ඒක ටිකක් ඕක දකින්න පුළුවන් වෙනවා. දැන් try කරලා බලන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් වෙලා ඉඳලා මේක සමහර වේදනාව මම ඉතින් බලා ඉන්න පුළුවන් මට්ටම තියෙනවා අපිට. සාමාන්‍යයෙන් පුළා අර දරුණුම වේදනාව ගන්න නැතුව ටිකක් කර විඳින්න පුළුවන් වේදනාවක් දිහා බලා ඉන්නකොට සෑහෙන වෙලාවක් ඒක බලා ඉන්න පුළුවන්. ඉතින් අපි හිතාගන්නේ ඒවනේ. ඇයි ඔය concept එක නොතා වේදනාව දිහා බලයි? වේදනාව වේදනාව විදිහට දකිනකන් විතරයි වේදනාව තියෙන්නේ. ඒක තමයි පුරුදු නොකරපු කෙනාට ඒ වෙලාවේ බලන්න පුළුවන් කමක් එන්නේ. එහෙනම් තමයි දැම්ම පුරුදු කරන්න කියන්නේ දැම්ම මෙරිලා බලන්න. නැ වේදනාව දිහා බලා ඉන්නකොට හිතෙන්න පුළුවන් මැරෙන්න යනවද දන්නේ නැහැ. දැන් හෙල්ලුවේ නැත්තම් මැරෙනවා. කකුල ආයේ දිගාරින්න බැරි වෙනවා දැන් හෙල්ලුවේ නැත්තම්. එක එක දේවල් දෙනවා. කකුල මැරෙනවා. හිතෙන් දෙයි එක එක ඒවා. ඒවට සාමාන්‍යයෙන් එන්නේ ඒවට අහු වෙලා අපි ඉරියව වෙනස් කරනවා. වේදනාව දිහාම බලා ඉන්න මොකුත් හිතන්න ඕනේ. මේ දැනීම මොන වගේද? කොහොමද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? ඒකේ ඒ දැනීම දිහා බලන් ඉන්න. මනසෙන් ඒකට එක එක ඒවා දාන හින්ද තමයි අපිට මේ වැඩි වෙන්නේ. ඒ ටික නැති වුණ ගමන් වේදනාව වේදනාව විදිහට දකිනකොට අර හරියට අර එළියේ තියෙන සද්දයක් වගේ. සද්දේ සද්දේ විතරයි. අපිට මොකද සද්දේ මොනවා වුණා? ඒක බාර ගන්න නෑ. ඒක සද්දේ සද්දයක් විතරයි. අපි නේ උකට තරහ ගන්නේ හරි ආස කරන්නේ. මනසෙන්. ඒ මනසෙන් කරන වැඩේ නවත්තලා සද්දේ සද්දේ විතර. වේදනාව වේදනාව විතරයි. ඒක අපි බාර ගන්න ඕනේ. ඔව්. ඒ වගේ ඒවා උත්සාහ කරන්න පුළුවන්. කරලා බලන්න. ඒක සාමාන්‍යයෙන් ඉතින් අපි ලේසියෙන් අත්දකින්න පුළුවන් ඔලුව කැක්කුමක් වගේ දිහා බලා ඉන්නකොට ඒක කැක්කුම වැඩි වෙලා යෝකේ තියෙනවා. තව ටිකක් ඉන්න ඕනේ. විනාඩි 10ක් විතර බලා ඉන්නකොට ඊට පස්සේ ඔක කූල් වෙලා යනවා. ඉබේම බහැලා යනවා. හිත සමාධියකටත් යනවා. ඒ කැක්කුමත් නැහැ. ඊට පස්සේ සමාධිය බස්ස වල ඇස්සරිහන් ආයේ ලෙඩේ කොහෙන් ගියාද නැහැ. මම කියන්නේ ඇත්තටම ඔලුව කැක්කුමක් වෙනකොට. ස්පියාගෙන කැක්කුම දිහා බලා ඉන්න මොකද්ද මේ කිදී. ඉස්සෙල්ලා තියෙද්දි කරත හැකි.
ඉතින්ේ භාවනා කරන්න නැති වෙලාවට.
නැති වෙලාවට දැන් ඔහොම ඉන්නකොට අර නිකන් ඔලුවේ කැක්කුමක් වගේ එනවා කියලා හිතන්. ඇස් දෙක පියාගෙන බලා ඉන්න කැක්කුම දිහා. මොකද්ද මේ රිදුම් කියන්නේ? මුලින් බලනකොට ටික ටික වැඩි වෙයි. හරි. ඒත් බලාගෙන ඉන්නවා. වැඩි වුණහන් ඇස් ඇරියොත් තිබුණටත් වඩා වැඩි ඔලුවේ කැක්කුම. ඇස් අරින් නැතුව කොහොමදතරම් දැන් ඒකේ හොඳට හිතට ප්‍රත්‍යක්ෂ කරන්න ඕන මේ මම බලන හින්දා වේදනාව වැඩි වෙන්න බෑ. අසනීපයක් වුණා. මම බලා හිටියා කියලා අසනීපය වැඩි වෙන්න බෑනේ. ඒක හොඳට හිතට කිව්වහම වැඩි වෙනවා වගේ දැනුනට එතකොට බය වෙන්නේ. ඒක වැඩි වුණාද ඕන දෙයක් වුණාද කියලා බලා ඉන්නවා. ඒක හරියට අර උපරිමයට ගිහිල්ලත් තව විනාඩි 10ක් විතර බලා ඉන්න පුළුවන් නම් ඊට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ නිකන් අර කූල් වෙලා යන හරි සනීපයක් තියෙනවා. සහැල්ලු වෙලා යන හොඳම සමාධියකට යන්න පුළුවන්. පුළුවන් නම් නිකන් try කරලා බලන්න. හැබැයි ඒකේ මැද හරියකදී දැන් ඉන්න බෑ වැඩි වෙනවා කියලා ඇස්සරියොත් කැක්කුම තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඊට පස්සේ කියන්න එපා මේ භාවනා කරලා ලෙඩේ වැඩි වුණා කියලා. එහෙම වෙනවා. ඒකේ මම හරියදී ඇස් අරින්නම හොඳයි. මොකද තමයි අර සමාධියේ බස්සන එකේ වැදගත්කම. ඒ වෙලාවට අඩු ගානේ අත් එහෙම හොල්ලලා ඒ පැත්තට අවධානය අරගෙන අරක දැනෙන්නේ නැති ගානට අරගෙනවත් ඒකේ ඉන්න බැරි නම් එකපාරට ඇස් අරින්නේ නැතුව අත් කකුල් හොල්ලලා ඒවට අවධානය හොඳට අරගෙන මේ බලෙන් හරි පහලට ගන්න උත්සාහ කරන්න. එහෙම කරලා ඇස්සරි. එහෙම නැතුව අරකෙම බලා හිටියොත් ඒකේ කෙලින්ම සනීප කරගන්න පුළුවන්. බෙහෙත් නැතුව ලෙඩේ සනීප කරගන්න පුළුවන්. ගොඩක් ලෙඩ එහෙම සනීප කරන්න පුළුවන් භාවනාවක්. ඔයගොල්ලෝ විශේෂයෙන් සමාධිය ඔය පැය භාගයක් විතර ඉන්න පුළුවන් අයට මේ රිදුමක් එනකොට ඇස් වහගෙන අර භාවනා ආරමුණ ඕනේ නැහැ. මේ රිදීම දිහා බලන් ඉන්න. සමහර විට එක එක තැනට යන්නත් පුළුවන් ඒක. ඒ යනකොට එහෙමම බලා ඉන්නවා විතරයි. ඒවා නිකන් try කරලා බලන්න. මොකද මේ
නෑ
මේක මේක ධර්මයේ තියෙන එකක් නෙමෙයි. මගේ අත්දැකීම් අනුව කියපු එක. භාවනා අපේ කට්ටියගේ කරන අයගේ අත්දැකීම් තියෙනවා නේ. ඒවා එක මේ කියපු දෙයක්. ඒක ඉතින් අපිට අර ධර්මෙට මේ ධර්මයේ නුවණ තියෙනකොට එතන වේදනානුපස්සනාව වැඩෙනවා. මෙහෙම දෙයක් වෙනවා. වේදනාව දිහා ඇත්ත ඇති හැටි බලයි. හොඳයි. එහෙනම් අපි අවසන් කරන්න. ඊට සතුටු වෙන්න පුළුවන් මේ කාලය තුල අපි භාවනාවල යෙදුණා, ධර්ම සාකච්ඡා යෙදුණා. සීල සමාධි ප්‍රඥා වැඩුණා කියලා මේ කාලය තුල හොඳ සීලයක් රැකුණා. සමාධිය වැඩුණා, ප්‍රඥා වැඩුණා, සීල සමාධි ප්‍රඥා වැඩෙන මහානිසංස කුසල සම්භාරයක් රැස් කරගතා කියලා සතුටු වෙන්න පුළුවන්. අපිට පින් රැස් කරගත්තු වෙලාවට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමැති දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්තා සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගෙන උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. මෙහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක් කරදරයක් බාධකයක් නරකක් අපල උපද්‍රවයක් සතුරු උපද්‍රවයක් ආදී ඕනම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් පින් බලාපොරොත්තු වෙනවා මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලබලා උතුම් ධර්ම අවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස්කරගත්තු පින්වල බලයෙන් අපට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය. ඒ වගේම අපේ මේ අවිද්‍යාව හින්දා අපි කරන දේවල් ඔක්කොම සංඛාර අවිද්‍යාව පත්‍ය සංඛාර ඒවයි ඇත්ත ඇති තමයි. ඒවා අනිත්‍යයි අපව දුකටපත් කරනවා. අනිච්ඡාති දුක්ඛාති. ඒ වගේ මේ හිතට අරමුණු වෙන ධර්ම සීරම සබ්බේ ධම්ම ඒවයි ආත්ම ස්වභාවයක් නැහැ. අභ්‍යන්තර බාහිර කියලා බෙදන්න මම කියලා කෙනෙක් දාගන්න ආත්ම ස්වභාවයක් නැහැ. සබ්බේ ධම්මා අනාත්තාති බව. මේවා ඇත්ත ඇති හැටි තේරුම් යන යදා පඤ්ඤායි පස්සති. එතකොට මේ මුලාව හින්දා ඇති කරගත්තු දුකක් තියනවා නම් ඒක කලකිරිලා අතාරිනවා. ඒක තමයි නිවනට මාර්ගය. සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත් සත්.